අර නිය රහිනගෙන ගේ හදන්න කියලා කිව්වා වගේ. ඊට පස්සේ කොහොමද ওই බහුනතුල නිවන් දකින්නේ කියලා අහුවොත් එතන කියනෝනේ විසාල දර්ශනයක් වැඩසටහන. අපි කියමු යාට පුළුවන්කම තියෙනෝනේ මේ භාවනා ක්‍රමය මේ සමත කම කරන නැත්නම් මේ දර්ශනා කම කරන මම වදිනවා නිවන් ධර්ම දුර වෙනකම්. එහෙම කරන මට නිවන් ධර්ම දුර වෙනකම් තමයි ගන්නවා. නිවන් ධර්ම දුර වෙනාම ප්‍රමෝදී ඇති වෙනවා. ප්‍රමෝදී නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා පස්සතිය ඇති වෙනවා. පස්සතිය නිසා සැපේ ඇතිවෙනවා. සැපේ නිසා හිත සමාධිය වෙනවා. ඒ සමාධියට මේ ස්පර්ශ ආයතනයන්ගේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. ඒ ඇත්ත දැකපු දවසට මගේ මනසේ ආශ්‍රය ධර්ම දුර වෙනවා. කෙලෙස් ධර්ම දුර වෙනවා. නැවත සසර ඉදදී නැති කරන සියලුම ආශ්‍රයයන්ගේ මනස නිදෙනවා. ඉදනහා මුදුනා කියන ඥාන දර්ශනේ පහළ වෙනවා. මේ සඳහයි මම මේක කරන්නේ කියලා ඔබලන්ට ඥාන දර්ශනයක් තියෙනවා. දැක්මක් තියෙනවා. අන්න ඒ වගේ දැක්මක් තියාගෙනයි මේක කරන්න ඕනේ කියන කාරණාව මතක තියාගන්න ඕනේ. සම්මුදලාවෙන්ම අපි මේ කරන දෙයින් අපිට පුළුවන්කම තියෙන්නේ මේ වගේ චිත්තයේ ඉතරෙන දෙයක් විතරයි. මේ වගේ කරුණු දිරු කරන්න. ඊට පස්සේ මේ වගේ කරුණු දිරු කරගන්න එකකට හැමදාම ප්‍රවතුන හැමදාම පවතින නමුත් අපි මුදන්න අපේ මේ ජීවිතවල සැබෑම ඇත්ත දකින්න. ඇත්ත මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත දකින්න. ස්පර්ශ ආයතන හයේ ඇත්ත කිව්වහම එක එක ක්‍රම වලට ගන්න පුළුවන්. අපි කියමු වගේ ලෝකේ උපද්දවාගෙනයි පරිහරණය කරන්නේ කියලා දකින්න මට්ටමට ගත්තොත් එහෙම නැත්නම් තව ආයතනයක් තව ආයතනයකට අයිති නැති බව ආයතන ටික වින් කළ දැක්කත් නැත්නම් පෙනෙන දේ පිළිම විතරයි තව ආයතනයකින් පෙනෙන දේ පරිහරණය කරන්න බෑ. ඇහෙන දේ ඇහිමක් විතරයි තව ආයතනයකින් පරිහරණය කරන්න බෑ කියලා ආයතනයෙන් ආයතනය වින් කළා දැනගත්තු ඒත් මේ වගේ මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න තැනයි අවශ්‍ය ඒ දැකීමටයි සම්මාදිටි කියලා කියන්නේ. අන්න එතෙන්ට යන්නයි කියන කාරණාව හැමදාම මතක තබා ගන්න ඕනේ. ඒව කළාම පුරුදු භාවනා කරනකොට සිතේ තියෙන ගති වලට රැවටෙන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන්. අපි ප්‍රශ්න ටිකක් තියෙනවා. කතා කරනවා මුලින්ම ප්‍රශ්න ටිකක් නෑ ලොකු දියුණුවක් තියෙනවා. පංච උපාදාන සංජය ප්‍රායෝගික අනිත්‍ය ලෙස වඩන ආකාරය පහතලා දෙන්න. එතකොට පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය ලෙස වඩන ආකාරය පහතලා දෙන්න කියලා තියෙනවා. ඒක අපි තාපත් ප්‍රයෝජන නිසා විස්තර කරමු. ඒකෙදි මේ අනිත්‍ය සංඥාව වඩන ක්‍රම රාශියක් තියෙනවා. එකම අනිත්‍ය සංඥාව මනසිකාරය කරගෙන නිවන් ධර්මයන්ගේ නිදෙන තැන දක්වාම යන්න පුළුවන් චිත්තානුපස්සනාවක් තමයි. නමුත් දැන් මම බොහොම සරල දැනකින් කියන්නම් හැමෝටම ජීවිතේ පිළිතරගෙන පුළුවන් හැටියට ජීවිතේ හැම දෙයකටම යොදා ගන්න පුළුවන් ආකාරයක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ ඉගෙන ගන්න දේවල් මෙතනදී අහා දැනගත්තාම ඒව ගෙදර ගෙවේදී ටික ටික කරන්නට ඕනේ. උත්සාහවත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම එතනින් තේරුම් කරගන්න ඕන කාරණාවක් තියෙනවා. පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය කියන දුක් දෙය අනාත්ම දෙයක් හැටියට බලන්න ඕනේ. සතත් එක ගත්තාම අපි අනිත්‍ය සංඥාව වඩන්න ඕනේ. අද අපි බලන්නේ රූපේක අනිත්‍යනේ, වේදනාව සංඥාව සංකාරය විඥානයේ අනිත්‍යනේ. එතකොට මෙතනදී අපේ දැනුම තියෙන්න ඕනේ රූපේ ගැන අපි කලකිරෙන්නේ, වේදනාව සංඥාව සංකාරය ගැන කලකිරෙන්නේ ඒක අනිත්‍ය නිසායි. එතකොට රූපේක අනිත්‍ය කියලා එකක් නැහැ. අනිත්‍යයි කියන ධර්මතාවයට රූපය හසු වෙලා නිසා ඔගොල්ලෝ කවදා හරි දවසක කලකිරෙන්නේ අනිත්‍යයි කියන ධර්මතාවයටයි. අනිත්‍ය කියන ධර්මතාවයේ දුකක් හැටියට දකින්න ඕනේ. වස්තුවක තියෙන වස්තුව පැත්තේ නෙමෙයි මේ කියන සිතාන්තය වැඩි යුත්තේ. අනිත්‍ය සංඥාව වඩන්න. ඔගොල්ලෝ වැඩි යුත්තේ මොකද්ද? අනිත්‍ය සංඥාව. එතකොට මේ අනිත්‍යයි කියන ධර්මතාවය අනිත්‍යයි කියන ධර්මතාවය නිසා ඔගොල්ලෝ කලකිරෙන යම් දවසක මේ ලෝකයේ එතර වෙන්න, මේ ලෝකයෙන් එතර වෙන්න දොරටු තුනක් තියෙනවා. ඒ දොරටු තුන තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මේ ලෝකයේ කියන දේවල් යම් කිසි කෙනෙක් අනිත්‍යයි කියලා හෝ දුකයි කියලා හෝ අනාත්මයි කියලා හෝ දැක්කොත්මයි එයා මේ දුක්ඛාගත ලෝකයෙන් එතර වෙන්නේ. ඇලීම නැති වෙන්නේ ලෝකේ කලකිරෙන්නේ. නිවන, නිවන ගැන කොච්චර කිව්වත් සම්නිවන් දක්න සම්මාදිට්ඨිය ගැන කොච්චර කතා කළත් එතෙන්ට ඔබලන්ට යන්න බැහැ. ලෝකයේ තුල ඔබලු දැඩිලා හින්දා ලෝකයේ තුල රසවත්ව හරවත්ව නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් දකින කම නිසා ලෝකයේ තුල ඇලිලා වැටිලා ඉන්නේ. යම් වෙලාවක ලෝකයේ තුන බැඳිලා තියෙන අපේ මනස ඒ බැඳීම නැති වෙන්නේ, බැඳීම ඇති වෙන්නේ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන ධර්මතාවය දැක්කොත්, නැත්නම් දුකයි කියන ධර්මතාවය දැක්කොත්, නැත්නම් අනාත්මයි කියන ධර්මතාවය දැක්කොත්. එතකොට ඒක විමුක්ති මුඛයක් දොරටුවක් තමයි අනිත්‍ය. එකට මම උපමාවක් මුලින් කියන්න. ඔගොල්ලෝ දැකලා තියෙනවා නේද පාරවල් වල ඔය කළු ගල් තලන ගල් රෝ. ඒ ගල් රෝ වල යටට අහුවෙන හැම එකක්ම ගල් රෝ වල විසින් කුඩු කරගෙන, චප්ප කරගෙන, පොඩි කරගෙන යනවා නේද? ඒ වගේ මේ අනිත්‍ය සංඥාව වඩන යෝගියා දකින්නවා මේ අනිත්‍ය කියනයි කලකිරෙන්නේ. මේ අනිත්‍ය කියන ධර්මතාවය මොනතරම් සැඩද, මොනතරම් පරුසද, මොනතරම් ඡන්දද. එයාට හසු වෙන හැම දෙයක්ම පොඩි කරගෙන, කුඩු කරගෙන, චප්ප කරගෙන යනවා. එතකොට යම් කිසි ප්‍රේමනාප රූපයක් දැක්කොත් මෙයා මොකද කරන්නේ? සාමාන්‍ය මට්ටම දැන් මේකට ආසහිතනවා නම් එයා මේ දිහා බලන මේ අනිත්‍ය කියන ධර්මතාවය මේ හැටි දුදුර ගන්නවානේ. අනිත්‍ය කියන ධර්මතාවය මේ රූපෙද විනාශ කරනවානේ. හැම වෙලාවම වස්තුව දිහා ප්‍රිය වූ මනාප වූ දේ දිහා ඇලෙන්නේ නේ අනිත්‍යයි කියන සංඥාවෙන් බලලා. රූපය ගැන කලකිරුණේ රූපය අනිත්‍යයි කියන ධර්මතාවයට යටත්ව තියෙන නිසා. අනිත්‍ය කියන ධර්මතාවය එයා හරි බයයි. මොකද ජීවිතයේ මේ දක්වා තමන් සතු මොනතරම් වටිනා දේවල් අනිත්‍ය කියන ධර්මතාවයෙන් මුදුරගෙන තියෙනවද? ජීවිතයේ මොනතරම් ලාභ අනිත්‍ය කියන ධර්මතාවයෙන් මුදුරලා අරගෙන තියෙනවද? ජීවිතයේ මොනතරම් දුක් පීඩා අනිත්‍ය කියන ධර්මතාවයෙන් එකතු කරලා තියෙනවද? එතකොට මේ අනිත්‍ය කියන ධර්මතාවයේ විතර ජීවිතයකට අවද පිණිස, අහිත පිණිස, හිංසා පිණිස, දුක් පිණිස ඉදිරිපත් වෙච්ච තව එකදු කෙනෙක්වත් නැහැ. අනිත් අනිත්‍යයි කියන ධර්මතාවයේ එච්චර සැඩ. අපි කියමු තමයි මේ අම්මලා හිමින්න ඕගොල්ලෝ ඔකනේ දරු දිහා බලන්න පුංචි කාලේ ඒ දරුව hina වෙලා සිරන් කරලා නතුලා හිටිය ඔගොල්ලෝගේ එක කොච්චර සතුටින් කියුණාද. නමුත් අනිත්‍ය කියන ධර්මතාවය බලන්න මේ ලස්සන කාලේ උදුරලා අරගත්ත අද ඔගලන්ට ඒ වටපිටාව නැ ඒ ප්‍රිය රූප නැ ඔගලගේ ජීවිතයේ මොනතරම් කැපතිලිච්ච ලස්සන රූපයක්ද ඒ රූප අනිත්‍ය කියන ධර්මතාවය උදුරලා අරගෙන ඔගලගේ ධර්ම කාලේ රූප දිහා බලන්න ඒ රූපේ මොනතරම් මඩසිරුට මොනතරම් ප්‍රියජනකද අනිත්‍ය කියන ධර්මතාවය උදුරලා අරගෙන අද මේ තියෙන මට්ටම බලන්න තව ටික දවසකින් මේ මට්ටමත් උදුරලා ගන්නවා. එතකොට එයා හැම වෙලාවෙම ප්‍රිය වූ හිත ඇලෙන රූපයක් දැක්කොත් වැඩක් නැහැ. අනිත්‍ය කියන ධර්මතාවය බොහෝ දෙනෙක් මේ හැටි උදුර ගන්නවා. මේ සතහ උදුර ගන්නවා. මේ රූපිය උදුර ගන්නවා. ඇත්තටම මරණයට වඩා දරුණු අනිත්‍ය කියන සංඥාව. ඔබලගේ කවුරු හරි කෙනෙක් මැරුණොත් හිත හදාගන්න පුළුවන් නේද? එයා මැරිලා සුගතියක හරි ඉපදිලා ඇති කියලා හිත හදාගන්න. හරි. නමුත් තමන් කැමති දරුවෙක් තමන්ගේ දරුවට පුංචි කාලේ තමන් හරි කැමති හදාගන්නයි ඒ දරුවා. නමුත් එයා අවුරුදු 25ක 30ක දැන් තරුණයෙක් වෙන්න පුළුවන්. තමන්ගේ හිතේ තරමාර පුංචි කාලේ චිත්‍රය තියෙනවා. දැන් මේ තමන් කැමති අරමුණු ලබා ගන්න පුළුවන්ද? දැන් එයා නැරිලා කියලා සතුටේ ඉන්නත් දැන් තරුණයෙක් හැටියට ඉන්නවා. නමුත් තමන්ගේ හිත මගේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීමක්. ඒ කියන්නේ ඇත්තටම අපේ ඥාති සහෝදරයෙක් ජීවිතේ කියලා පොඩි මම මේ තවුරු නිසිකාරෙන් ඉස්සෙල්ලා යන්න දැක්කේ අවුරුදු 12ක් විතර ඇති. ඒ රූපය තමයි මගේ හිතේ තියෙනවා. නමුත් දැන් එයා දුරකටම සමහර කතා කරනවා. අවුරුදු 20 ගානක තරුණේ මගේ හිත තරම කැමති අර පුංචි කාලේ රූපෙට. දැන් මම කොහොමද ඒක ලබා ගන්නෙ? දැන් මරුණා නම් කෙනෙක් මරලා කියලා හිත හදාගත්තා. නමුත් මම මේ රූප දැකනට කැමති කැමති දෙයක් ලබන ලබා ගන්න බෑ. අනිත්‍ය කියන ධර්මතාවය මම කැමති රූපය වෙනස් කරලා සුදුරා නැහැ. එතකොට මම කැමති දේ හැම වෙලාවෙම සුදුරා ගන්නවා වෙනස් කරනවා මොකෙන්ද? අනිත්‍ය කියන ධර්මතාවය. ඊට පස්සේ ඒ වගේ ඔබලගේ ප්‍රියමනාප රූප ටික ප්‍රියමනාප වේදනාවක් සංඥාවක් සංඛාරයන් නිඥාන ඔක්කොම ටික අනිත්‍යකින් ධර්මතාවය මුදුරලා ගන්නවා. අද මේ තියෙන මට්ටමේ සතුටේ නැත්ද මේ මට්ටම මුදුරලා ගන්නවා. අපි යමක් යමක් අල්ලයිද අල්ලන අල්ලනක අනිත්‍යකින් පාර ගන්නවා. එතකොට අනිත්‍යයි කියන ධර්මතාවයට හසු වෙච්ච දෙයක් නිසා මට ගන්න බැහැ. මොකද විදින එතකොට හැම දෙයක් දිහාම අනිත්‍ය සංඥාවෙන් බලන්න. එතකොට කැමැතිදී නැතිවීමෙන් එන දුක විතරක් නෙමෙයි අකමැතිදී ලැබීමෙන් එන දුකෙන්ද විදිනවා. ඇයි කියන්නේ? අමනාපය තරහවක් ඇති කරගන්නත්ද? මොකද ඒක ද අනිත්‍යයි. අනිත්‍ය කියලා දකින හැන්ද අකමැත්තදී දුක්ඛේ අනිත්‍යයි කියලා දකින හැන්ද ද්වේෂය කියන්නේ. සැපදී අනිත්‍යයි කියලා දකින හැන්ද ලෝභය කියන්නේ. මේ අනිත්‍යය කියන සංඥාවෙන් බැලුවහම ඇලීම් ගැටීම් දෙකට පත් වෙ ඉන්න පුළුවන්. මේකට කෙටි ක්‍රමය තමයි ඕලගේ හිත ඇදලා යන ආශ කරන කැමති වෙන එහෙම නොවුන ඇසුරු කරන හැම දෙයක් දිහාම අනිත්‍ය සංඥාවෙන් බලන්න. අනිත්‍ය සංඥාව වඩන්න. එතකොට මේ රූපයේ පෙනෙනකොට අද මෙහෙම තිබුණොත් මේ රූපයේ අනිත්‍යද? එතකොට දැන් අපි බලන්නේ අනිත්‍යයි වඩන්නේ. අද මෙහෙම තියෙන මේ හැදී අනිත්‍ය කියන ධර්මතාවයෙන් තව බොහෝ දවසකින් මුදුර ගන්න. ඊගවට හම් වෙන අරමුණදී මේ රූපය අනිත්‍යයි. මේ වේදනාව අනිත්‍යයි කියලා සාමාන්‍යයෙන් මේක රළු මට්ටමේ මානසිකාරයක් නෙමෙයි. බොහොම සරල ඕනම දෙයක් හරිද එළගන්න පුළුවන්. කඩේක ලස්සන භාණ්ඩයක් තිබුණොත් හරි ලස්සන පුටුවක් තුන ලස්සනයි කියලා හිතුවද වැඩක් නෑ. ඒක දන්නේ අනිත්‍ය කියන ධර්මතාවය මුදුර ගන්න ඕන මේ හැටි. හැබැයි මේ තියෙන ස්වභාවය වෙනස් කරන අනිත්‍ය කියන ධර්මතාවය කියලා අනිත්‍ය සංඥාව නැවත වඩනවා. වඩනකොට යමක් දිහා අනිත්‍යයේ බලන ක්‍රම ඉදිරිපත් වෙනවා. අනිත්‍ය කියන අනිත්‍ය සංඥාව වැරෙනවා. රූපේ අනිත්‍ය නෙමෙයි, රූපේ අනිත්‍යයි කියලා බැලුවහම අනිත්‍ය සංඥාව වැරෙනවා. අන්න ඒ විදිහට අනිත්‍ය සංඥාව වැරෙන විදිහට වඩන එකටයි මේ පටිච්චෝපදාන ස්කන්ධයේ අනිත්‍ය වශයෙන් බලනවා කියලා කියන්නේ. එහෙම තු ස්කන්ධයක ඇති විපකලාපෝ හෝ නැත්නම් එහෙම කරදරුවා කියලා අනිත්‍ය සංඥාව වැරෙන්නේ නැහැ. ඕක මම මතක් කරේ බොහෝම සරල පහසුම ක්‍රමයක්. ඔය තුන තාම කෙලෙස් අවිද්‍යාව තියෙනවා. නමුත් අව උඩට වැඩුණාම තමයි ඒ කෙලෙස් නැති වෙන්නේ. මේ රළු මට්ටමේ කෙලෙස් අයින් කරගන්න පුළුවන් ක්‍රමයක්. ඊට පස්සේ ඒකම තව පුළුවන් කෙනෙකුට උපදින සිතක් ගානේ අනිත්‍ය බලන්න පුළුවන් මට්ටමට එනවා. අරමුණක් ගන්නේ ඉස්සර සිත උපදිනකොට ඊගාව සිත උපදිනකොට ඉස්සර සිත ඊගාව සිත උපදිනකොට සිත තමන්ගේ සිත පැත්තෙන් බලවල උපදින සිතේ අනිත්‍ය බලන්න පුළුවන්. බලලා එහෙම බලන්න පුළුවන් නම් ඉක්මනට කෙනෙකුට ජීවන ධර්ම ඉතාම ඉක්මනට දෙහිදීම අඩු වෙනවා, දුරු වෙනවා. ඒ විදිහට බලන්න පුළුවන්. මේ විදිහට රළු මට්ටමේ පුද්ගල සංඥාව තුළදී එක යායට මෙහෙම අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් උපදින සිතක් සිතක් ගන්න කියලා ඉතාම සිවු මට්ටමට එනකම් අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන්. මේ කොයි විදිහකට බලුවත් මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වශයෙන් බලනවා යන එක. මෙතනදී අර ගල් රෝලට අහු වෙන හැම දෙයක්ම චප්ප කරගෙන යනවා වගේ එක යායට මෙහෙම බැලුවාම මේ හැම අරමුණක්ම අනිත්‍යයි කියන ධර්මතාවයට හසු වෙච්ච දේවල් ඇටිට බලන්න. වස්තුවක් දිහා බලන්නේ තව ඇහැක් ඕගොල්ලන්ට අපිට යමක් දිහා බලන්න දහම් විතරක නැති වුණාම අපි කාම සංඥාවන්ගේ කාම මානසිකාරයෙන් මේ වස්තු දිහා බලන්නේ. ඒ නිසා ලෝකයේ දිහා බලන්න තව ඇහැක් තමයි අනිත්‍යයි. මේ හැම වෙන අරමුණ දිහා අනිත්‍යය කියන ධර්මතාවය සිහි කරලා ඒ අදහසින් රූප දිහා බලන්න. හැම වෙන රූපේ හොඳගේ දුරුවන් අර දෙන්න පුළුවන්. මේ රූපය අනිත්‍යයි, මේ ඇදෙත් අනිත්‍යයි, අනිත්‍ය කියන ධර්මතාවය මුදුර ගන්නවානේ කියලා මේ විදිහට හිතන්න. එහෙම හිතුවාම කරුණාවට මේ කෙලෙස් හදාගන්න පුළුවන්. ඒ කියන මොනවද කියනවද තව තේරුම් ගන්න. පස්සේ රහතන් වහන්සේගේ මනස තුල සාපේක්ෂ සිටීමට සංඥා ගබඩා කර නැහැ. මට තියෙන ප්‍රශ්නේ කොහොමද රහතන් වහන්සේ සාපේක්ෂව හිතන්නේ කියලා දන්නේ? රහතන් වහන්සේ නමකට සාපේක්ෂතාවය අපිට තමයි තවයකට තවයක් සාපේක්ෂව හිතින් කරන්නේ. යම තනි වුණොත් ඒකට සාපේක්ෂයක් නැහැ. මනින්නේ යමක් නැහැ. මානෙ නැහැ කියන්නේ මනින්නේ නැහැ. තව දෙයක් තිබුණොත්මයි තව දෙයකට ගැනීමක් වෙන්නේ. කණෙන් අහනකොට කිනුම් අධ්‍යක්ීම තිබ්බොත් තමයි මනින්නේ. පෙරෙනකොට අහසකේ අධ්‍යක්ීම තිබුණොත් තමයි මනින්නේ. පෙරෙනකොට කලින් පෙරුණේදී අධ්‍යක්ීම තිබුණොත් තමයි මනින්නේ. පෙරෙනකොට දැනගත්තේ කී අධ්‍යක්ීම තිබුණොත් තමයි මනින්නේ. ඒ වගේ රහතන් වහන්සේට මානේ නැහැ කියලා කියන්නේ කිසිම විලාසක දැනීමක් නැහැ. සාපේක්ෂතාවයක් නැහැ. ඒ නිසා එතකොට සාපේක්ෂ හිතීමක් නැත්නම් සංඥා ගබඩා කර ගැනීම කියන ප්‍රශ්නයක් නැහැ නේද? අනිත් එක එහෙම සංඥා කොහොමද ගබඩා වෙලා නැහැ, ගබඩා කරගෙන නැහැ. මතකයේ කියලා එහෙම පුරුවක් ගබඩා වෙච්ච රහතන් වහන්සේට අපිටවත් අවස්ථාවට මතක් වෙනකම නී මතක් වෙනකම ධර්මතාවය. එහෙම නැතුව මතකය කියන එක මොළේ තුල හිත තුල වොයවත් නැහැ. ඒ මොහොත හිත කියලා එකක් තියෙන්නේද? ස්ථීරව හිත කියලා එකක් වෙනවා තියෙනවා අර මෙමර චිත්තයක් වගේ. එහෙමත් ඒක තමයි ගබඩාවල තියෙන්නේ. එහෙම නැහැ සිත කියන්නේ අවස්ථාවට ඉදිරියට නිරුද්ධ වෙන දෙයක්. යම් යම් සංඥා අවස්ථාවට උපදව ගන්න උපකාරක ධර්මයක් වෙනවා මොළේ. එහෙම නැතුව මොළේ තුලද මතකයේ කියලා එකක් නැහැ. අපිට සිහි වුණාමයි අපේ දැනුමට ඇති වුණාමයි මතකයේ දින කියන්නේ. ওই මතකයේ අපි මතකයේ කියන එක භාවිතා කරන්නේ සිතේ තියෙන සති කියන චෛතසිකයට. සිතේ තියෙන සති කියන චෛතසිකය ගතිය යම සිහි කිරීමේ හැකියාව කියන එකක් තියෙනවා. මේ ඇතිතරිපිටේ වස්තු එනකොටම ඊදුවේ කියන එකේ සිහි කිරීමේ හැකියාව මනසට තියෙනවා. හිතට තියෙන අවස්ථාව. අවස්ථාවටම සිහි කළා සිහි කරපු දෙම දැනගන්න. මෙතන තියෙන වස්තුව අපිට පෙනෙන්න නොපෙනෙන තවත් හේතුවක් සිතේ තියෙන මෙන්න මේ සති කියන චෛතසිකයේ ගතිය හඳුනා නොගැනීම. සිතෙන් හැම වෙලාවෙම යම් යම් දේවල් සිහි කරලා දෙන නිසා දෙන දෙන එකම අපි ගන්න නිසා අපිට පවතින දෙයක සැබෑ ස්වභාවය දකින්ද ඒ අනවබෝධයේ බාධාවක් වෙනවා. සිහි කිරීමේ හැකියාව නැති බාධාවක් කියලා තියෙනවා. සිහි කිරීමේ හැකියාවේ මනස හැකියාව කියන එක නොදකීම බාධාවක් වෙනවා. හැම වෙලාවෙම. එතකොට මොනවා හරි දෙයක් හම්බ වුණාම ඒකේ දන්නාකම හඳුනනකම කියන එක අවස්ථාවට සති කියන චෛතසිකෙන් සිහි කරගෙන දැනගන්න. එතකන් හිතේ කොහෙවත් ඇතුළත තිබුණා නෙමෙයි. තියෙනවා නෙමෙයි. මම ඔබට අර උපමාවක් කිව්වේ ගහපුයි හිරු එළියයි පොළොවයි නිසා ඡායාව පෙටෙන්න පුළුවන් නේද? ගහක් තියෙනවා, හිරු එළියක් තියෙනවා, පොළොවක් තියෙනවා. ඒ තුනේ ප්‍රතිඵලය තමයි මොකද්ද? ඡායාව. ඡායාව කියන්නේ ගහද? ඡායාව කියන්නේ පොළොවද? ඡායාව කියන්නේ හිරු එළියද? එහෙනම් මේ කාරණා තුනමද ඡායාව? ඒ නිසා හටගන්න එක. දැන් මට කියන්න ඡායාව හටගatti කොහෙද කියලාද? ගහ ඇතුලේ තිබුණද එළියට පැන්නේ? එහෙනම් ආලෝකය ඇතුලේ තිබුණද එළියට පැන්නේ? එහෙනම් පොළවේ ඇතුලේ තිබුණද? එහෙනම් කොහෙද මේ ඡායාව ගබඩා වෙලා තිබුණේ? කොහෙද ගබඩා වෙලා තිබුණද? නමුත් ගබඩා නොවට අවස්ථාවට හටගන්න බව කියනවා නේද? අවස්ථාවට හටගන්න බව හොඳයි. ආලෝකය හෝ නැතිනම් ගාමෝ නැතිනම් පොළොව හෝ නැතිනම් ඡායාව නැති වෙනවා. ආයතේ හිත තුන එකතුන ආයතනවා. ආයත පොළොව එතකම්ම කලින් පොළොව තැන්දිලා ගහ ඇතුලේ හෝ හිරුවේදී හෝ පොළොව ඇතුලේ හෝ හැංගිලා තිබලා දෙන්නේ. භෞතික වස්තු වල නොතිබීම හටගෙන ඉතුරු නැතුව තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ සියදහස් ගුණයකින් ජවෙන්නත් මනස තුල සිහි කිරීමේ හැකියාව කරන තිබීමට මෙතුන් නැති නැතිවා කියන එක ගැන කවර කතාවක්ද? ඔබලෝ මට කියලා දුන්නොත් අර ඡායාව කොහෙද කියලාද ආවේ කියලා මම කියලා දෙනවා. මතකේ කොහෙද කියලාද ආවේ කාටහරි බලුවා නම් ගහ ඒ ඡායාව ආවේ කොතනද කියලාද මොකක් ඇතුලේද තිබුණේ ගබඩා වෙනවා කියලා කියන්න කොතන තරම් යමක් තිබුණා නම් තියෙනවා නම් ගබඩාවල තියෙන්න ඕනේ කියලා ඔයගොල්ලෝ කියනවා නම් ගබඩාවල නැත්තම් ඉන්න විදියක් නැහැ කියලා කියනවා නම් ඔබලු මට කිව්වොත් මෙන්න මේ තැන ගබඩාවල තිබුණා ඡායාව ආවි කියලා පෙන්නුවොත් මතකය කොතන තරම් ගබඩාවල තියෙනවා නම් තියෙන්න ඕනේ එහෙනම් තිබ්බා මෙන්න මෙතන කියලා මම කියනවා. හරිද? ඒකට උත්තරයේ කියන තමයි විසඳන්න තියෙන්නේ. ප්‍රශ්නේ ප්‍රශ්නේ කියන තමයි විසඳන්න වෙන්නේ. ඒක හරිනේ? අපි නිවන් දකින්නේ කවර බෝධියකින්ද යන්න පින්කමකින් පසු ප්‍රාර්ථනා කර යුතුද? ඒක අනිවාර්ය නැහැ. ප්‍රාර්ථනා කළත් කමක් නැහැ, මෙතත් කමක් නැහැ. ප්‍රාර්ථනා නොකොට නිවන් දකින්න මේක හේතු වේවා කියලා ළඟම තියෙන චතුරුලකින් ඉතරයි. ළඟම පහත නැතනකින් ඉතරයට ඒක උපකාර වෙනවා. විශේෂ නැති ප්‍රාර්ථනා කළොත් බොහෝ දුරට ඒ ප්‍රාර්ථනාවට මේ කාරණාව ඉටු කරන්න ඕනේ. ඒ නිසා ඒක අවශ්‍යම නැහැ. අවය මේ එහෙම ප්‍රාර්ථනා කළත් ප්‍රශ්න දෙයක් නැහැ. පුද්ගලයෙකු මිය යන මොහොතේ මනින්ද්‍රිය පමණක් ක්‍රියාත්මක කරන බව අසහගත. එසේ නම් එවැනි පුද්ගලයෙකු සමීපයේ පිරිත් කීමෙන් නිතරම දර්ශනය කිරීමෙන් පළක් වේද? මිය යන මොහොතේදී මනින්ද්‍රිය සංකේය වෙන මනින්ද්‍රිය මනායතනය කියන තන මුල් කාරණාව කරගෙන තමයි චිත්ත දෙන්නේ. නමුත් ඒ චුති සිතට අරමුණ කර්මවලදී ආසන්න කර්ම, ආචින්න කර්ම, ගරු කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටුතා කර්ම කියලා කර්ම පිළිවෙලක් තියෙනවා. ජීවිතයේ කළ අටමහා කුසල ධර්මයෝ එහෙම නැතිනම් අධිකම ලැබීම් ධ්‍යාන වගේ දේවල් ගරු කර්ම. මනින්ද්‍රියට බොහෝ දුරට වර්තමාන අරමුණක් සුභාසුභ වුණත් ඒව නොසලකා මකල දාලා ඒමේ ඉදිරිපත්ීමේ හැකියාව ඉදිරිපත් කී. එහෙම නැති හැම අවස්ථාවකම ආසන්න කර්ම නිමිත්ත එයාට උපකාර වෙනවා. ඒ කියන්නේ මරණාසන්න මොහොතට පොඩ්ඩකට කලින් පංචීක සක්‍රියව තියෙද්දී ගත්ත අරමුණක් බලපන්න පුළුවන්. සමහර විටක අපිට ඒක මෙතින්ද කියන්න බෑ. එයාට මේ ස්පර්ශ ආයතන හරහා ප්‍රතික්‍රියා දක්වන්න දැරුණාට ගැනීමේ හැකියාව තාම තියෙන්න පුළුවන්. ඒ නිසා යුතුගුණ රූප දර්ශනය කිරීම, පිරිසජ්ජනා කිරීම සුදුසුයි. කරගෙන කෙනා ඉතිහාස සිද්ධ කරනවා අහමු විදිහට ආසන්න කර්මයෙන් එච්චක් හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එයා ප්‍රතිචාරයක් නොදක්වුවට එයාට තාම සංඥා ගනුදෙනුවක් වෙන්න පුළුවන් කියන නිසා. ඒ නිසා එහෙම දෙයක් ඉන්නව නම් ඕකටත් එක බලට කමක් නැහැ කියන එක මතක් කරගන්න. චුතිසිත අකුසල සිතක් නම් මොළයේ ඊළඟ භවයේදී භවංගය ක්‍රියාත්මක වන කාලයේදී වැඩෙන්නේ අපිට නේද? හැම වෙලාවෙම භවංග මට්ටමේ සිත ප්‍රතිසන්දි සිත විපාක. කර්ම නිමිත්ත කුසලයක් වේවා අකුසලයක් වේවා උපත්ති හටගන්න තැනක භවංග සිත විපාකයි. හැබැයි ඒ විපාකයේ දෙකක් තියෙනවා. මනුෂ්‍යයෙක් නම් දෙවියෙක් බ්‍රහ්මෙක් නම් ඒ විපාක සිද්ධ සහේතුක විපාක වෙන්න පුළුවන්. ප්‍රඥාවාදී චෛතසික හේතුන් විපාක සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අකුසල කර්මයක තිරසංගත වෙලා උපන්න හැම වෙලාවෙදීම උපදින විපාක සිද්ධ හේතුකයි. කුසල හේතු යෙදෙන්නේ නැති විපාක සිද්ධක යෙදෙන්නේ ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ඒ නිසායි විපාකයේ තුල නුවණක් නැති නිසායි එයා අරමුණු වල රැවටෙනවා. තිරිසංගත ප්‍රත්‍යයි මානසික අතර වෙනස තියෙන්නේ කිව්වොත්නේ කර්ම මට්ටමේ විපාක මට්ටමේ. ඕගොල්ලෝ කන්නාඩියක පවුඩර් ගන්න යන්නේ නැත්තේ ඇයි? කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා පවුඩර් ගන්න මොනේනේ? කන්නාඩිය පවුඩර් ගන්න දෙන්නේ කවුද? කවුද? ඇයි? ඕගොල්ලෝ දන්නවද ඒක ඕගොල්ලන්ගේ නුවණක් කියලා? විපාක මට්ටමේ යෙදුණුවනක් නිසා කියලා කර්ම නෙමෙයි. විපාක පැත්තේ යෙදුණු ප්‍රඥා කියන චෛතසිකයේ ලක්ෂණ කෙලෙස් අඩුකමේ ලක්ෂණ කියන එක දන්නවද? කන්නාඩියේ ගාවට ගියේ හින්දාම එතන ගැටනේ ඡායාවක් මිසක යන්නේ ඉස්සලා ඡායාව තිබුණේ ගියන් පස්සෙත් නෑ අවස්ථාවට උපදවගෙන ඡායාව පරිහරණය කරන්න කියන මොන ඔගොල්ලෝ කියන හින්දා. ඔගොල්ලෝ දන්නව එහෙම එකක් එහෙ කියනවා නෙමෙයි. මේ කියන ඡායාවයි එහෙ වැටෙන්නේ කියලා. ඒ හින්දා එහෙට ප්‍රතිචාර දක්වන්නේ. ලෝකෝත්තරයේදී ඔන්නෝය අත කාම මට්ටමේ යෙදෙන නිවන ජීවිතේ වෙන රහතන් වහන්සේගේ මේ දෙදෙන අරමුණ දකින්න ඉතල තිබ්බනේ දැක්කන් පස්සේ කියන්නේ ඇහැ නිසා උපදවාගෙන පරිහරණය කරන්නේ මේ පේන දෙයට හේතු මේක තේදෙන්නේ. ඒ හින්දා මේ පවුඩර් ගන්න නැ මෙහෙ ආරම්භ යන්නේ. කන්නාඩියේ පවුඩර් ගන්න කෙනයි තිරසකට සත්‍යකෝවි ගත්තු කන්නාඩියේ ඡායාව උගන්න පුළුවන්නේ පුළුවන්. ඒ කියන්නේ යා ඡායාවකට නෝන නැ දකින්න ඉස්සලා තිබ්බෙත් නැ දැක්කන් පස්සේ කියනවා කියන්නේ අවස්ථාවේ පහළුනේ කියන මොහොත නෑ විපාක මට්ටමේ ප්‍රඥාව එදිනවා. එතකොට කර්ම මට්ටම ජීවත් වීම දුක්ඛිතවම ඒ හින්දා තමම පුදාගත් දෙයක් රැවටෙනවා යන. ඒ කන්නාඩියේ බවුලට ගන්න කන්නාඩියේ ගුරන්න මානසික මට්ටමයි අද මේ දෙගෙන දෙයක හිතන කියන කරන මානසික මට්ටමකට වෙනසක්. කන්නාඩියේ ඡායාවට කෙනෙක් දිනුවොත් මොනතරම් එයා රැවටිලා තියෙන්නේ ඕගොල්ලන්ට තේන්නේ. නමුත් මේ දෙගෙන දෙයක හිතන කියන කරනකොට ඒක රැවටීම අපි දන්නේ නැහැ වගේ එයා එක දන්නේ නැහැ. කන්නාඩිය වැවටලා කියලා එයා දන්නේ අපි කියන්නේ. පෙරෙන් දෙවි හිතන කියන ධර්මයක් දේ තුල අපි වැවටලා ඉන්නේ කියලා අපි දන්නේ. නමුත් අපිට වඩා දිනුනේ දෙවියුන්ට වෙනවා අපි වැවටලා. දෙවියන්ට කියන්නේ අපි කන්නාඩිය පොඩර ගන්නවා කියන එක. ඊට දෙවියෝ ඔය වගේ කරනවා ඒක දෙවියන්ට කියන්නේ රක්ණයට කියන දෙවියෝ කන්නාඩිය පොඩර ගන්නවා. කොහොමද මුලායන් වල ටිකෙන් ටික උඩට යන්නේ? මේ විපාක මට්ටම වෙනස් කරන්න පුළුවන් අපිට. රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝකෝත්තර කම්මස්ස කතත්තා භාවිතත්තා විපාකම් කියලා ටිකේ යෙදෙනවා ආධ්‍යාත්මික. යෙදුනහම ඉබේමයි කෙනෙන දෙයට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැත්තේ. ඇයි? දකින්න ඉතල තිබ්බත්නේ දැකීම පස්සේ විවත්නේ ඇහැ නිසා උපදවන්න පරිහරණය කරන්නේ කියනකොටම තමන්ගේ ජීවිතේම පෙටේන්නේ. පේනවා කියන මේ නිමිත්ත තමන්ගේ මනස තුල. ඒකයි විද්‍යාවේ කෙනෙකුට ඕන නම් මේ ඇහෙන් අකුල ගන්න පුළුවන් මේ ඔක්කොම ටික. තමගේ ජීවිතය සමබෝධක කරන්න පුළුවන්. එයාට පුළුවන් මේ ඕනම දෙයක දර්ශන මාත්‍රිකිය වෙනස් කරන්න. මොකද තමන් ලෝකේ උපදව ගන්න නිසා මේ ඔක්කොම මුළු පොළොවම එක අතින් පූර්වා ගන්න පුළුවන්. මොකද තමන්ගේ ආත්ම භාවයෙන් උපදව නිසා තමන් සංජකේ දෙන නිසා හිතවසී භාවයෙන් පතුල් තෝරේ කරන බුදු. එතකොට රහතන් වහන්සේගේ විපාකයේ ජීවිතයේ උන එයාට පේනවා මේ පෙනෙන හැම දේවල් අද අපිට ඇත්ත වෙච්ච දේවල් උපදවාගෙන පරිහරණය කරන්න කියලා. අපි කන්නාඩි පවුඩර් ගන්න මට්ටමේ ඉන්නේ කියලා. ඔන්න ඔය මට්ටමට විපාක ටික සහේතුක යෙදුනහම ප්‍රඥාව කියන එක යෙදුනහම කෙලෙස් අඩු වුනහම ඒකෙන් වෙන්නේ ජීවත් වීම තුළ විපාකයේ තුළ වෙනස් වීමක් වෙනවා. තිරසංගත සත්‍යයත් මේක ඡායාව කියන එක පේන්නේ නැත්තේ කෙලෙස් නිසා. එහෙම අනුන කන්නාඩි කරන්නේ ඡායාව කියලා අපිට පේන්නේ කෙලෙස් අඩු වෙනවා නිසා. එතකොට කෙලෙස් අඩු වෙන ගම මත බලන්න විපාකයේ කියන්නේ මොන විදිහේ වෙනස් කළ තියෙනවද කියලා. එතකොට අහේතුක විපාක කියන්නේ ප්‍රඥාව විපාක පැත්තේ යෙදෙන්නේ. ප්‍රඥාව විපාකකත්වයෙන් යෙදෙන නිසායි අපිට යමක් හිතීමට තව ඉඩකඩක් තියෙන්නේ. අපිට මේක වෙනස් කරන්න පුළුවන් කොහොමද කියන්නේ? කාන්තාවකට විහිව සිට රහත්ියේ නැති එයි. කාන්තාවක විහිව සිට රහත්ියේ නැති එයි කියලා හරි කවුද දැක්කේ? කවුරුන් කියලා තියෙනවද නැහැ කියලා? එහෙම නැහැ. බුදුරජාන් වහන්සේගේ කාලේ කාන්තාවක උච්චම රහත්තුන තියෙද? ඈ? විහිව ඉඳගෙන රහත් වෙන්න පුළුවන්. හැබැයි රහත් වුණොත් අන්තිමට වඩා ජීවත් වෙන්න එහෙම පැවිදි වෙන්න නැහැ කියන එකක් නැහැ. මේ සම්මා දිට්ඨියට ඉස්සී කුස භාවයක් නැහැ. ලෝකේ අවිද්‍යාවට තමයි ඉස්සී කුස භාවය තියෙන්නේ. විද්‍යාවට ඉස්සී කුස භාවයක් නැහැ. ඉස්ත්‍රි පටිඝාපෝතේජෝ පුරුෂ පටිඝාපෝතේජෝ වායු කියලා කියනවා. නැත්නම් ඉස්ත්‍රි වේදනා සංඥා සංකාර විඥාන සුත් වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ නැහැ. ඒක නිස්කන්ධ පටිඝයයි. ඒත් එකමයි ඒක නොදන්නා කම්පිත ඇතිල ගති තමයි ඉස්ත්‍රි පුරුෂ. ඒ නිසා අපි දැය කියලා නැහැ. තමම හිතාගෙන තියෙන්නේ දැය කියලා. ඒකින් තමයි. ක්ෂණික මරණය යන කුමක්ද? රූපවල විඳී යෑම හේද? ආනාපාන සතියේ සත්වකාය පටිසංවේදී යන හුස්ම ගල්ල සති නිමිත්තේ සිට පපු ආරහා උදරයේ දෙසට යන මාර්ගය තුළ සිට මේ කියනද? ක්ෂණික මරණ කියලා කියන්නේ ස්කන්ධ පංචකයේ ඉපදීම ශනික ඉපදීම කියලා කියනවා. ස්කන්ධ පංචකයේ නිරුද්ධ වීම ශනික නිරුද්ධ වීම කියලා කියනවා. ඒක චිත්තක්ෂණය ක්ෂණය ගන්න ගන්න එපා. එහෙම බෑ. රහතන් වහන්සේලා තරුන්නේ සමහර. ශනික ඉපදීම කියලා ගන්න ආයතනේ මේ එහෙම රූපයක් දකින්නවා කියන්නේ මේ ඉපදීම. ඊට පස්සේ දෙවෙනාරුව නිරුද්ධ කාණ්ඩ සත්‍යයක් ඇහෙනවා කියන්නේ ඉපදීම. ඒකේ ආයතනයන්ගේ හට ගැනීමක් තියෙනවා. ඒ ආයතනයන්ගේ ඉපදීමක් තියෙනවා. එතන මේකයි යාත්‍ය කියලා කියන්නේ. ඇතුළට තියෙන දෙන චක්කු විඥාන ඉපදিলা මේ පෙනෙනවා කියන කම උපන්නද ඉපදීම. එතකොට එයා පෙනෙන දේ අරමුණු කරගෙන යම් තාක් හිතින් ගින් ගින් කොච්චර කළත් උපන්න කෙනා කර්මයක් කරගත යන ගණිත පිළිබඳව එකම කෙනා යන ගණිත යනවා ශනිකෝ. ඊට පස්සේ පෙනෙනවා කියන සිද්ධාන්තයේ සම්පූර්ණම අපහැදලා ඊට පස්සේ ඇහෙනවා කියන සිද්ධියට උපන්නාම ඒ තමයි උපන්නේ. ඒක මුල් කාරණාව කරගෙන අනුබන්ධන චිත්ත විදීට අනු නැමී පවතින චිත්ත විදී ගොඩා ගියා එකම කෙනා යන ගණිත තමයි යනවා. ඒ ඇහෙන සිද්ධාන්තයේ සම්පූර්ණ අසංහන්න ඉවරයි. මේ විදිහට ආයතනයක් ආයතනයක් ගන්නේ ඉපදීම දකින්න. එතකොට සමස්ත කෙලෙස් ජීවන මානයට ජීවන මට්ටම ඒ දැකීම ප්‍රමාණවත්. ඒ මට්ටම තමයි අවශ්‍ය. ඒ ආයතනයක ඉපදෙන නිරුද්ධ වෙන ආයතනික ඉපද නිරුද්ධ වෙන සිද්ධිය තමයි ක්ෂණික ඉපදීම සමර්ණය කියලා කියන්නේ. එහෙන් පිටින්ම සත්‍යගුණ පුද්ගලයාට සාපේක්ෂව තමයි සාංසාරික වශයෙන් මැරී ඉපදීම කියලා කියන්නේ. මේකේ ඒ ප්‍රඥාක්තිමත ධර්මතා මත තියෙන සිද්ධිය. ඒක මෙහා සියලුම චිත්තක්ෂණ වල ඉපදීම මැරීමක් තියෙයි. නමුත් ඒවා ගණන් නොගත යුතු ඒවා අවශ්‍ය නැහැ. මේ හැම දෙයක්ම අපි ගවේෂණය කරන්නේ ලෝකේ ලංකාග්ගේ තියෙන ඔක්කොම සත්‍යය කියන මට්ටම නෙමෙයි. අපේ ආශ්‍රව ධර්ම දුරු කරගන්න අවශ්‍ය ප්‍රමාණයටයි. ඇත්තවල ගුණාක් තියෙයි. එක එක වට්ටම් වලට එක එක ක්‍රම වලට එක එක ආකාරයට එක එක ධර්ම සාධක සාපේක්ෂව ඇත්ත වෙනවා. නමුත් අපි බලන්න ඕනේ අපිට කෙලෙස් දුරු කරගන්න අවශ්‍ය ඇත්ත මොකක්ද කියන එක. කියලා ඒක අදාළ ඇත්ත විතරක් භාවිතා කරන්න ඇති. ඒ නිසා අපිට ආයතන 6ම පරිවර්තනය කරන පුද්ගලයා කියන තැන අයින් කර ගැනීමට සාපේක්ෂවයි මේ ආයතනයක් ආයතනය ගානේ ඉදීම කියන එක කියන්නේ. ඉන්දගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින හතර ඉරියව පරිවර්තනය කරන මවකගේ උපදල පෙට්ටියේ අවතකට ඇවිදින තැන දක්වා ඉන්න කෙනෙක් ඉන්නවා කියලා සංතතිකව සංතති වශයෙන් කියන ඉදීම ඇරින් දෙකින් මනස නිදහස් කරගන්නයි ඒ ටික අතහරින මේ එක්ෂණික ධර්මතාවයේ හිටගන්න. ඒ නිසා අපි යමක් කරන්නේ මොකටද කියන කාරණාව ඉස්සලා බලන්න. මොනවා හරි කිව්වට යුතු නැහැ. අපි එක්ෂණික ඉදීමක් වූ මරණයක් ගැන කතා කරේ ඇයි? සංතති ඉදීම මරණය කියන ධර්මතාවයේ මිදීමටයි කියන මොන හැදියේ පරිවර්තන. ඒ වගේ යම් දෙයක් ගැන කතා කරන්නේ ඒ දේ මතනේ කෙලෙසි අතහැරවා ගැනීම සඳහා විය යුතුයි. ඊගාවෙක ආනාපානසතිය සම්පකාය පටසංවේදී යම හුස්ම රැල්ලේ රැල්ල සතිනිත්‍ය සිට පපුව හරහා සතිනේ කියලා පපුව හරහා උත්තරයේ දෙසට යන මාර්ගය සිදු සිත දීමින්ද කවදාවත් හොඳ භාවනා කරන්න උගන්නද එහෙම නෙමෙයි. හැමදාම කියලා තියෙනවා ආනාපාන සති කමඨහන වඩනකොට ආනාපාන සති කමඨහන වැඩෙන්න ප්‍රධාන කරුණු 18ක් තියෙනවා. ප්‍රධාන කරුණු 18ක් අටලස් ආනාපාන සති උපක්ලේශ කියලා ප්‍රතිසංවිධාමගේ ආනාපාන සති කතාව පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ. ඒකේ මම කීපයක් කියන්නම්. ඒ කියන්නේ සති නිමිත්ත කියලා කියන්නේ නාසය හෝ තුන්දි කරන හිත තබා ගැනීම, හිත පිහිටීම. එතකොට ඒ සති නිමිත්ත විතරක් හසුවුනොත් ඒකත් වෙනවා. ඊට පස්සේ ආස්වාසිය විතරක් අහුනොත් ඒකත් වෙනවා. ප්‍රස්වාසිය විතරක් අහුනොත් ඒකත් වෙනවා. ආස්වාසිය ප්‍රස්වාසිය විතරක් අහුනොත් ඒකත් වෙනවා. සති නිමිත්තයි ආස්වාසිය විතරක් අහුනොත් ඒකත් වෙනවා. සති නිමිත්තයි ප්‍රස්වාසිය විතරක් අහුනොත් ඒකත් වෙනවා. මේ විදිහට මේ එකින් එක වැඩි ක්‍රම තියෙනවා. නමුත් ධර්මයේ හඳුන්වන්නේ තෝදෙක හෝ නාසයේ ළඟ හිත පිහිටුවා ගන්න හිත තබා ගන්න ඒ හිත තබා ගන්නකොට සති නිමිත්ත කියලා කියනවා. ඒකේ හරියට හුස්ම ගන්න වගේ මේ කෙරුවලයි තෝදෙකයි ආයි නයි උඩු තොලයි නාසයයි එහෙම එකක් නැහැ. මම කියන්නේ මේකෙන් කරන වැඩේ දිහා බලන්න. දැන් මේ කරන්නේ හිත නෙවෙයි කර්මෝ වලට දුවන්ඩ ඉඩ නැති වෙන විදියට වර්තමානයේ හිත සමාලකන්ද එක තැනක ඉන්න තැනක් තේමයි. සති නිමිත්තේ චිත්තං උපනිබන්ධෙත්තු අසත නිමිත්තේ හිත බැඳගන්නවා. සති නිමිත්තේ හිත තියාගන්නවා. මේ සති නිමිත්තෙන් හිත තියාගැනීමෙන් කරනවා හිතට එක එක තැන් වල රක්තියද යන්න නොදෙනකම මේක දුවන්න නොදෙන කම. සති නිමිත්තේ හිත තියාගන්න එක තැනක තියාගන්න එක ගන්නවා හිත බේත් නොයෙක් තැන් වලට දුවන්න නොදෙන කම. එහෙම තියාගෙන සිහියෙන්ම ආස්වාද කරනවා සිහියෙන්ම ප්‍රසාද කරනවා. කිසිම වෙලාවක ආස්වාද ප්‍රසාදයට චුට්ටක්වත් උවමනාව යොමු කරන්නෙම නැහැ. උවමනාවෙන්ම ඕනෑකමින්ම යොමු වෙලා තියෙන සති නිමිත්තටයි සති නිමිත්තට යොමු වෙලා ඉන්නවා. හැබැයි ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව මොනින්ද මේ අධ්‍යක්ීම සහිතව ඉන්නවා. එහෙම ඉන්නකොට ආස්වාස වාක්‍ය ආරම්භයත් පැවැත්මත් අවසානයත් දන්නවා සති නිමිත්තේ නිදිමි. ප්‍රස්වාසයේ ආරම්භයත් දන්නවා පැවැත්මත් දන්නවා අවසානයත් දන්නවා නිදිමින් කියන දෙකේ සත්‍යතාවය පොතනදී කියනවා. අස්වාද ප්‍රස්වාසයේක පෙනහැන දිගේ බඩවැල දිගේ මෙහෙම මෙහෙම කකුල් දක්වා යන කියන එක නෙමෙයි. එහෙම කළොත් වැරදි. මොකද විරාම නැත්තක් වද්ද කියන එක. නේද? ඒකින්ද එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ එපා කියන එක තමයි කියන්නේ. සබ්බපා කාය මත සංවේදිකේ සියලු අස්වාස පස්වාස කාය මත. මොකද සත්‍ය නිමිති කියන අස්වාස පස්වාසය කළාට ජීවිතාර්ථ ගති වැඩි වෙනවා. අනු මට්ටමේ දින සියලු අස්වාසය උගලන්ට ප්‍රකට නෑ. ඔපොච්චර වුණා කළොත් අස්වාසය එක්ක අතරන එක පස්වාසය අතරන එක අස්වාස පස්වාසය අතරන ඒ දෙක වුණාවේ කළා. ඒ අස්වාස නිමිති ඉවර වෙනකම්ම දැනන්නේ නෑ. ප්‍රස්වාස නිමිති ඉවර වෙනකම්ම දැනන්නේ නෑ. එතකොට මෙම කාර්යයක් කරනකොට අස්වාස පස්වාසයේ හුදුට සංවේදී විදිමින් දැන ගැනීමම අස්වාසයේ මූලත් මැදත් අග දැන ගැනීමම සති නිමිතිය. ප්‍රස්වාසයේ මූලත් මැදත් අග දැන ගැනීමම එතකොට තමයි නියම විදියට ආනාපාන සති භාවනාව වෙන්නේ. චුත්තක චරවත් මත අහගට යන්නේ අරපිටියේ බුදුගුණ හිතනකොට සංඛ්‍යායනා කරන පටන් ගත්තාම ආරම්භය උදා උදානායි ගාතාවට පැවැත්මක් එන්නේ අවසානයක් තියෙනවා. සබ්බකාය පරිසංවේදී වගේ තමයි සියලුම ගාතාවේ සියලුම දැන් ආවරණය වෙනවා ගන්න. ඒ වගේ සති නිමිති ඉන්නවා ආස්වාස ප්‍රස්වාසයේ සියලුම දැන් අත්විඳින. අතහැරෙන්නේ අන්න ඒ මට්ටමටයි සබ්බකාය පරිසංවේදී කියලා කියන්නේ. ඒබන්දේක එතකොට කිසිම වෙලාවක ආනාපාන සති භාවනාව වඩද්දී ආස්වාස ප්‍රස්වාසය අනුව යන්නම එපා. හිතන ආනාපාන සති භාවනාව කරන්නම එපා. හිතන සති නිමිත්තෙන්ද සති නිමිත්තෙන්ද ස්වභාවිකව හුස්ම ගන්න ක්‍රමද හිත තබන්න. භාවනාව පටන් ගත්ත තැන ඉඳලා පුදුමාකාර විදිහට කායික සංහිඳියාවක් දැනෙනවා. හරි පහසුවක් දැනෙනවා. ඔගොල්ලෝ ආනාපාන සති භාවනාව කරන්න හැදුවෙත් ඔළුව දෙකම හැදෙයි, ඔළුව තදෙයි, මූණ හිරියටි, නහය දැනෙන්නේ නැහැ වගේ, තොල්ලු කියනවා වගේ කියනවා කියන එක එක කතා කියන්නේ. මොකක් නිසාද? මේ ආනාපාන සති භාවනාව කරන්න කි. ඒකේ ආනාපාන සති භාවනාව කරන්න එපා කියන්නේ කරන්ද කරනවා කියලා කිව්වට ඒක කරන්නේ මෙහෙමයි කියන කාරණාව තියෙනවා. සත්‍ය නිමිත්ත තුල හිත තබාගෙන ස්වභාවිකව සිද්ධ වෙන අස්වාස ප්‍රස්වාසයට නෑනේ. කිසිම වෙලාවක අස්වාසයත් එක්ක ප්‍රස්වාසයත් එක්ක හිත අරගෙන යන්නේ ඒ වගේ සත්‍ය නිමිත්තේ හිත තබා ගන්න. සත්‍ය නිමිත්ත කියන එක තේරෙන්නේ නැත්නම් අප්‍රකට නම් අරමන් කියන්නේ තෝරේක ගාවට හෝ නාසේ ගාවට ඇඟිල්ල තබන්න මෙහෙම එතකොට ඇඟිල්ල හැදෙන බව ඇඟිල්ල වදින ගම තේරෙනවානේ. එතෙන් හිත යොමු කරන්න හිත යොමු කරලා දැනුම් සහිත බව එතනම කියන්නේ ඇඟිල්ල ගන්න. මෙන්න මේ විදිහට කරාම අන්න දැන් මේ ඇඟිල්ල පිටින් හිත යොමු කළා ඇඟිල්ල ගත්තාම දැන් හිත පිට සති නිමිති. දැන් මේකටයි සති නිමිති හිත කියන්නේ මාතෘක කියන්නේ. ඊගාවෙක තමයි ආනාපාන සතිය විතරක් නෙවෙයි ඕනම කමතහනක් වඩද්දී වඩන්න කලින් සති නිමිති හිත කියාගෙනයි භවනා මානසිකාරයෙන් ප්‍රතිචේ කියන එක මතක් කරගන්න. මොකද මේ මානසිකාරය නැගිටට පස්සේ එයාට මේ සති නිමිති හිත තියාගෙන ඉන්න ක්‍රම ටික ටික වැඩෙනවා. මේ සති නිමිති හිත තියාගෙන ඕනම වැඩක් කරන්න පුළුවන්කම එනවා. ඕනම දිහාවක යන්ත්‍රයේදී වැඩ කටයුතු කරද්දී තෝරන්නේ සත්‍ය නිමිත්තේක තියාගෙන කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් ප්‍රතිඵලයි. ඉතාමත් වේගී විතරක සංසිඳනවා. ඉතාමත් ඉක්මනට ඒක සමාධිය වෙනවා. ඒ නිසා සත්‍ය නිමිත්ත පුළුවන් නම් හැම වෙලාවකම ඇසුරු කරන්න ආශ්‍රය කරන්න උරුමෙන්ද සත්‍ය සිහිය තරම් ජීවිතයට උපකාරී ජීවිතයට වටිනා තව එකම ධර්මයක්වත් නැහැ. ආනන්ද මහ රහතන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ තිබුණම් පාලා සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ වගේ තමන් වහන්සේ එක එකට හිටපු ඒ රහතන් වහන්සේලා තිරුණුවන් පෑවට පස්සේ පහු කාලෙදී ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කරනවා පළමු තිරුණිගේ ශාස්ත්‍රඥ වහන්සේ ඇති පහව ගිය කල්යාණ මිත්‍රයන් ඇති අය හට කායගත සතිය වෙන කලන මිත්‍රෙක් තවත් නැහැ කියලා. මගේ ශාස්ත්‍රඥ වහන්සේ තිරුණිගලා මගේ කීරු කල්යාණ මිත්‍රයන් වහන්සේ තිරුණිගලා මට දෙන්නේ එකම කල්යාණ මිත්‍රයා කායගත සතියේ කියන්නේ. ඒ නිසා අපේ ජීවිතයකට කායගත සතිය තරම් කල්යාණ මිත්‍රෙක් වෙන්නේ හැම වෙලාවෙම සති නිමිති වූ තමන්ගේ කායපත්තට නැඹුරු වෙලා කයාන්ව ගියේ සිහිය පවත්වන්න පුළුවන් නම් ඒ තමයි තම තමන්ට ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා, ළඟම කල්යාණ මිත්‍රයා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඇසුරු කරනවා, සේවනය කරනවා වගේ කෙනෙක් කායගත සති ඇසුරු කරනවා, සේවනය කරනවා නම් එයා නිවන ඇසුරු කරනවා, නිවන සේවනය කරනවා යන කමිට යනවා. නිවන කෙරෙහි මෙහෙයු සිත්තුව කටයුතු කරනවා යන කමිට යනවා. ඒ නිසා හැම වෙලාවෙම පුළුවන් තරම් සති නිමිති එක තබාගෙන කායගතට නැඹුරු වෙලා කටයුතු කරන උත්සාහයෙන් ජීවිතේ යම් කෙනෙක් සෝවාන් ඵලයට පත්ව නියෝගස් නැවත මිනිස්ලෝ උත්පත්ති ලැබීමේදී සෝවාන් ඵලයෙන් නැවත ලැබිය යුතුද? නැහැ, එහෙම එකක් නැහැ. ඒ වගේ ඇති කියන ජාති සෝතා පන්න කියලා. ඒකට උපතින්ම සෝවාන් ඵල දර්ශනය තියෙනවා. ඒබඳු කෙනා අබුද්ධෝත්පාද කාලයක අසත්පුරුෂ වටපිටාවක මිත්‍යා දෘෂ්ටි කුලයක උපදින්නේ ධර්ම කාලය. සත්පුරුෂ ඇසුර තියෙන සද්ධර්මයේ තියෙන සම්මාදිට්ඨි කුලයක සද්ධර්මයේ තියෙන වටපිටාවක තමයි උපදින්නේ. ඒක එහෙම නැතිනම් උපදී මේ ලෝකෙ උපදින්නේ නැහැ. උපදින්නේම තමන්ගේ ඒ දර්ශන මට්ටම පවත්වන්න පුළුවන් මානසික මට්ටමක් ඇති වටපිටාවක් ඇති පෞලක මත වටපිටාවක්. ස්වාමීන් වහන්සේ අසීමිත ශුන්‍යතාවේ යනු කුමක්දයි පහදා දෙන්නේ නැහැ. අසීමිත කියලා කියන්නේ සීමා නැහැ. සීමා නොකරනද ශුන්‍යතාවය. සීමා විල තියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. රාග, ද්වේෂ, මෝහ නැතිකමින් සීමයි. රාග, ද්වේෂ, මෝහ නැතිකමින් සීය වෙනතුයි. එතකොට ඇති ත්‍රිපිටක රූපයක් හම්බ වෙයි. හම්බ වෙන රූපය අනභය තමන්ගේ මනසේ සීමා කිසිවක් නැහැ. සත්පුරුල ආත්ම භාවයෙන් ශුන්‍යයි, අරමුණෙන් ශුන්‍යයි. හැම වෙලාවෙම ශුන්‍යතාවය කියන එක තමන්ගේ මනසින් ගත යුතුයි, සාක්ෂාත් කරගත යුතුයි. බාහිර කිසිම වස්තුවක් නැති ශුන්‍යතාවයේ සීකරගතට පළක් නැහැ. එතකොට මනස තුළ ශුන්‍යතාවයේ කියන ධර්මතාවයේ මනසේ යෙදিলা. මනසකටෙන් ගත්තාම අසන්නේ ඒක. නම් ශුන්‍යතාවයේ අනිත්‍ය බව, අපරිහිත බව කියන කාරණාව ද්‍රව්‍යතාවයන් නෙමෙයි මනින්නේ. මනස කියන ගතිද මේ ස්පර්ශායතන හය උපදිද්දී පරිහරණය කරද්දී ඒ ස්පර්ශායතන හයේ කිසිම ගතියක් තමන්ගේ මනසෙන උපදී නම් ඒ මනස අසීමිත සංකාරය. ඒ මනස සීමා වෙලා නැහැ කිසිම ගතියක. ඒ මනස සීමා වෙලා නැහැ කිසිම ගතියක. එතකොට ඇති වෙන ප්‍රතිපදේ අභිමේ කියනකොට වඩා ගොඩාක් වෙනස් එකක්. ඕගලන්ට ලෝකයේ කියන එකක් පණවන්න බෑ. මම අර මතක් කළේ එදා මතක දෙය අපි නොදන්නා භාෂාවකින් කතා කරන කෙනෙක් අපි කියන්නේ ජර්මන් ජාතික කෙනෙක් වගේ කෙනෙක් කියන්නකෝ ඇවිල්ලා මොනවා හරි කියාගෙන 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 ගියොත් ඔයගොල්ලන්ගේ මනසට තේරෙයිද මට බයිනවා කියලා එහෙනම් මම ගැන හොද ಗುಣ කියනවා වර්ණනා කරනවා කියලා තේරෙයිද මට මේ සීප් එකක් ඇදිනවා ලාභයක් ගැන කියනවා නෙමෙයි කියලා ලාභයක් ලැබෙයිද ලාභ අලාභ යප ආයස නින්දා ප්‍රසංසා සැප දුක් කියන ධර්මතා අපේ කුමන පණිවිඩයක් ගැන කියලා දිනවද මේ සද්දේ මොකද කනක් තියේ ශබ්දක් තියේ සෝත විඥානක් තියේ සෝතපත් සද්දේට උපදී සෝත විඥානං කියන සංකේත පස්සෝ කියලා ඒක තමයි සද්දය ඇහෙනවා නමුත් මනස තුල කිසිම නිමිත්තක් තියෙද? මනස තුල කුමන ධර්මතාවයක් ඉපදිලා මනස තුල අසුන්‍ය කර බවක් තියෙනවද? ඒ කියන්නේ මේ අහවල් දෙයක් කියන්නේ කියලා මනස තුල මොනවාරි නිමිති තියෙනවද? සියලු නිමිති වලින් ශුන්‍ය නැද්ද? මේක සත්‍යයක් නේද කියලා හරි යන්නේ. හිතුව හිතන එක හිතපු නිසා මිසක ඒක සත්‍ය නම් එකයි. මේ සද්දය නිසා නොදන්නා භාෂාවෙන් කෙනෙක් කතා කරාම ඒ සද්දය නිසා ඕගොල්ලන්ගේ මනසේ තියෙන අසුන්‍යතාවය මොකද කියන්නේ? මොකුත් නැති ශුන්‍යතාවයක් නේද තියෙන්නේ? ඒ හින්දා තමයි ඕගොල්ලන්ට තේරෙන්නේ. තේරුනේ නැත්තේ. ඒ සද්දය ඇහෙනකොට මොකද ඕගොල්ලන්ගේ මනසේ තියෙන නිමිති? මේ අහවල් කෙනා ගැන අහවල් දෙය ගැන කියන්නේ කියලා මොනවද නිමිත්තක් තියෙද? අනිමිත්තක්. මටත් තියෙනවා නම් මටත් තියෙනවා නම් හොඳයි කියලා මොනවද තියෙන ප්‍රාර්ථනා? අප්පනිති. අනිමිත්ත ශුන්‍යත අප්පනිති කියන ගතිතික ඉබේමයි සාක්ෂාත් වෙලා තියෙන්නේ ඔයගලගේ මනසේ සත්‍යය ඇත්ත තේරුම් එතකොට හරි. අපි ඔයගොල්ලෝ කවුරු හරි ගියා ජර්මනියට. දැන් ඒ කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. දැන් මේ කාගින්වත් ඔයගොල්ලෝ දැනුම් අහනවද? කාගින්වත් හොඳ අහනවද? අවුරුද්ද දෙයක් යනකොට ඔයගොල්ලෝ ජර්මන් භාෂාව පුළුවන්. පුළුවන් කියන්නේ ශබ්ද ඇහෙනවත් එක්කම ඊට අනුව හිතේ එක එක නිමිති හදාගන්න පුළුවන්කම තියෙනවා. දැන් ජර්මන් කාරකව ගුරුවරු මේ සද්ද ඇහෙනකොටම මේ මොසිය මට වයින්ව කියන කෙනා නේද? නැත්නම් මේ මං ගැන හොඳ කියනවා කියන කෙනා. මුලින්ම ජර්මනියට ගියේ මුල් කාලේදී කාටවත් වයින්වත් පුළුවන් කමක් තිබුණේ නැහැ. හොඳ කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අවුරුදු දෙකක් ගියට පස්සේ Tamanda වයින් ජර්මන් ජාතිකයෝ තින්න හොඳ කියන ජර්මන් ජාතිකයෝ තින්නවා. දැන් මොකද මෙතන තියෙන ප්‍රශ්නේ? සද්දේ කලින් තිබු සද්දෙට වඩා අවුරුද්දක් ගියට පස්සේ වෙනස් සද්දයක් නේද? එහෙනම් හැමදාම අපිට ජර්මන් ජාතිකයා බයිනවා කියන මට්ටමේදී මුලින්ම ගිය දවසේදී සද්දේ එකමයි නේද? ඒ සද්දයට අනුව එදා අපේ හිතේ නිමිති හදාගන්න බැරි වුණා. නිමිති තිබුණේ නැහැ. ඒ හිත සත්‍යේ මට ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් ඒ සත්‍යවල හැඩ මේ රූපවල හැඩින් හැඩේට මේ හැඩේට ගෝචරය කියලා හිතනවා, මේ හැඩේට බිඳුවෙන් කියලා හිතනවා, මේ හැඩේට කෝප හිතනවා කියලා හිතුවා වගේ දෙනෙන හැඩින් හැඩේට අපි මනසෙන් හිතන්නේ. හිතන හිතන දේ මේ හැඩවලටයි කි නැහැ මනස තුල. නමුත් ඒක දන්නකින්ද කර්ම කියලා කියන්නේ හිතන හිතන හැඩේ අපි මේකට ගැට ගන්න. ගැට ගැහුවට පස්සේ තමයි අපිට භාෂාව තේරෙන්නේ. මනස යම් බලක තියෙන ගතිය යම් වන්ද රූපේ වගේ, රූපේ යම් වන්ද ගතිය වගේ. කෝපේ කියලා නම් කිව්වොත් හැඩේ දෙනවා. හැඩේ දෙනවා නම් නම දෙන්නේ. කාර්ම රත් වෙනවා. මුලින්ම මේ රූප වල වගේ රූප වල හැඩවල සම්පන්නවා වගේ ශබ්ද වලත් ඔය විදිහටම හැදෙනවා. ඇහැට මේ වල වගේම රූප වලටත් සම්පෙන්නවා වගේ. කර්ම සාපේක්ෂව සත්ව වල මේ විදිහම වෙනස්කම් තියෙනවා. මේ වචන සත්‍යයක් සත්‍යයක් ගන්න වෙනස්කම් හැදගල තියෙනවා. ඒ හැම හැඩතලයක් හැඩතලයක් අරගෙනම අපි හිතින් හිතනවා. දැන් පොල් කියන සත්‍ය හැනකොටම ওই සත්‍යයට අපි ඕගොල්ලන්ට තේරෙනවා කියලා කියන්නේ මොකද්ද? ගෙඩියක් ඉදී නැවිලා චිත්ත රූපයක් තියෙයි. ඉංග්‍රීසි ජාතික කෙනෙකුට ජර්මන් ජාතික කෙනෙකුට පොල් කිව්වොත් මේ හන්ද මේ සත්‍යයට හිතේ ජී නැවෙන චිත්ත රූපයක් නැහැ. ඒ හින්ද තමයි භාෂාවක් ගන්න නැහැ කියලා කියන්නේ. යම් සත්‍ය සංඥාවකට චිත්ත රූප මවා ගන්න පුළුවන් නම් එයා භාෂාව දන්නවා. ඒතර භාෂාව කියන්නේ කොහෙද තියෙන්නේ කියන එක බලාගෙන. එතකොට ඒ සත්‍යයේ චිත්ත රූප මවා ගන්න බැරි නම් භාෂාව දන්නේ නැහැ. දැන් පොල් කිව්වහම අපිට ගෙඩියක් පේනවා, අරයට ගෙඩියක් හිතේ නැහැ. ඒ හින්දා අපිට තේරෙනවා යට තේරෙන්නේ. අන්තිමට තේරේ භාෂාව තේරෙනවා හෝ නොතේරෙනවා කියන්නේ ඒ ශබ්ද වලට චිත්ත රූප මවා ගන්න බැහැ. මේ පෙර කර්මයක හම්බෙච්ච විපාකයේ ඇත්ත තමයි පොල් කියන සත්‍ය විතරයි. ගෙඩියක් නැහැ. චිත්ත රූපයක් නැහැ. ඒතකොට ජීවන ජාතිකයටත් එකයි, සිංහල කෙනාටත් එකයි ඔක්කොටම එකයි. දැන් මේ හැඩේට පොල් කියලා ගෙඩියක් අපි හිතට තිරි කරගත්තොත් අපි හිතාගන්නේ මේ සත්‍යය සත්‍ය සංඥාව සංකාර කරනවා, සත්‍ය සංඥාව විවහාර කරනවා, මොකක්ද උන්නේ හැඩේ තිරි කරන හැඩේ ගැට ගන්නවා. ඔය හැඩේ තියන්නේ අපේ මනසේ චිත්තජ රූපය. ඒ චිත්තජ රූපය මේ සත්‍යයට ගැට ගන්නවා. කරන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? සත්‍ය කියන එක වෙනම එකක් කියලා දන්නේ නැහැ. ගෙඩිය කියන එක චිත්තජ රූපයක් එකකින් හදාගත්ත එකක්, ඒක එකට තියෙනකොට නැතිවෙන කියලා දන්නේ නැහැ. මේ ධර්මතාව දෙක දෙපත්තක් ඒක දන්නේ නැති හින්දා සත්‍යෙට මේ චිත්තජ රූපය බඳිනවා. චිත්තජ රූපේ සත්‍යයට බඳිනවා. දැන් ඇක්සිඩන්ට් එක රූපයක් ආපෙහි පොල් කියන නම තියෙනවා. පොල් කියන නම තියෙන රූපමක් ගෙඩියක් කියනවා. දැන් මොන්න කර්ම ගැස්සද? දැන් වෙලා හැබැයි කර්ම ක්ෂය කරන ඕන කියලා කියන්නේ. පොල් කියලා සිහි වෙනකොට වචනේ ඇහෙනකොට පොල් කියන ගෙඩියක් තේරෙනකොට එයා දන්නවා මේ තේරුණා කියලා කියන්නේ හිතෙන්ම උපදපු චිත්තජ රූපය කියන එක දන්නවා. මේ සත්‍යෙන් පොල් කියන පොල් කියන සත්‍යෙන් මේ නිමිත්ත ඇති කරන්නේ නැහැ, මනසකින් මේ නිමිත්ත ඇති කරන්නේ කියලා දන්නවා. එහෙම වුණාම රහතන් වහන්සේගේ සත්‍යයයි ජර්ම ජාතික දෙනාගේ සත්‍යයයි අපේ සත්‍යය ඔක්කොම එකයි. මේ හිතේ තියෙන ගතිය ගැට ගැහුවොත් මෙයා සිංහල ජර්මන් කෙනා ඔය පොල් කියන සත්‍යෙන් සමහරට අහුනොත් වෙන හැටි. ඔකට හොඳ උදාහරණයක් පාන් කිව්වොත් ඔයගොල්ලන්ට මොකද මතක් වෙන්නේ? පාන්. ඉන්දියාවේ කියලා පාන් කිව්වොත් මොකද මතක් කෙනෙන්නේ? ගල්මාන. බුලත්. අපි බුලත් කියනවා දන්නේ නැහැ. බුලත් දන්නේ නැහැ. ඉංග්‍රීසි කිව්වොත් ඉංග්‍රීසියෙන් දන්නේ නැහැ. අපිට කෙනෙක් හඳුනගන්න පාන් පාන් කියනවා. ඒ දවසේ දැන් අපි මොකද කරන්නේ? කඩේට ගිහිල්ලා පාන් දෙන්නකෝ දෙනවා බුලත්. දැන් එකම සද්දේ ඉන්දියන් කෙනෙක් මෙතන හිටියොත් අපේ පිටු පාන් කියුවොත් සද්දේ අපි ගෙඩියක් මවාගන්නේ අර කොල්ලෙක් මවාගන්නේ. එකම සද්දෙන් අර්ථ දෙක, භාෂා දෙක උනේ ප්‍රතිසාර. ලෝකයේ කියන එක නිර්මාණය උනේ සද්දේ මත නෙමෙයි මනස මතයි කියන එක මම කියන්නේ. දැන් පාන් හෝ පාන් කියන වචනේ ඇහුනහම ගෙඩියක් හෝ කොලයක් කියන එක තේ කරගෙන මේකයි පාන් කියන එක ඇතුළු කරන්නේ කෙනා නේද? එතකොට අසීමිත ශුන්‍යතාවය කියන කියන්නේ මනසේ ස්පර්ශ ආයතන 6න් කුමන නිමිත්තක් ඇති වුණා? කුමන අරමුණක් ආයතන ටිකෙන් ඉපැතුව සිහි කරගන්න ඕනම ගතිය පාන් කියන සද්දය ඇහෙනකොට ගෙලිය සිහි කරගන්න, කොලිය සිහි කරගන්න ප්‍රශ්නයක් නැහැ. සිහි කරගත්ත එක මනස තුලයි හටගත්තේ, මනස නැති වෙනවා නැති වෙනවා කියොත් මේ දුජතාවය සීමා කරලා නැහැ. අසීමිත ශුන්‍යතාවය කියලා කිව්වෙ ස්පර්ශ ආයතන 6 මනසේ තියෙන කිසිම දෙයකින් සීමා කරලා නැහැ. මනස සීමා වෙලා නැහැ ස්පර්ශ ආයතන 6. මෙන්න මේකයි අන්තිමම බලාපොරොත්තු වෙන එකම දේ. රහතන් වහන්සේ කියලා කියන්නේ නිදහස් නිවහල් චින්තනයක් ගත කරන එකම පුද්ගලයා. අපේ මනසේ තියෙන කර්ම ගතිතික ස්පර්ශ ආයතන 6ට බඳිනතාවක් අපි වහන්නු. අපි ස්පර්ශ ආයතන 6ට යටත් වෙන්න වෙනවා. අපි අනුගේ යට ණය වෙනවා. එතකොට මල් තියාගෙන වන්දනා කරගෙන ඉන්න වෙනවා අනිත් අයට. ඇයි? අපි දුකටපත් කරනවද නැද්ද කියන එකයි අයිති තියෙන ලෝකයට නිසා. ඒ කියන්නේ දැන් මනසේ තියෙන ගති ස්පර්ශ ආයතන 6ට බැඳුත් අපි දන්නේ අපේ මනසේ තියෙන ගති ස්පර්ශ ආයතන 6ට බැඳලා කියලා. නමුත් බැඳ ආත්ම නොදන්නවා වුණා බැඳුත් අපිට සැප දුක් හම්බ වෙන්නේ බාහිරින්. ඒ කියන්නේ අද ඕගොල්ලන්ට මේ ඉන්න පිළිස මොකට කතා කරන තාක් සතුටින් ඉන්න පුළුවන් නේද? මේ ඉන්න අය කවුරු හරි බැනගෙන බැනගෙන ගියොත් ඕගොල්ලන් ඉතරි දෙන්නේ නැද්ද? ඉතරි දෙනවා. ඕගොල්ලන්ව සතුටින් දිනනද දුක් විඳිනවද කියන එකයි අයිති තියෙන්නේ ඕගොල්ලන්ටද අනුමතයද? අනුමතයි. ඉතින් බැනගෙන ඉන්නකෙනා ගෙදර ආයතය ඔක්කොටම මොකද? කොහොම ચાපියෙන් දැවි දෙලා හරි ඒ අය කිපිලා දැන්නොත් මොනවා හරි කළොත් තමන්ගේ හිතරි දෙනෝනේ. තමන්ගේ හිතරි දෙන විදිහේ වචන අනිත් අය කියන්නේ නැති විදිහට උපාය දෙන්නේ නැහැ නේද උගලට? ඉතින් ඒකවල අනුන්ට යටත් නෙමෙයි දෙන්නේ. අද උගලගේ සතුට තියෙන්නේ ඕගොල්ලෝ මත නෙමෙයි, අපි මත නෙමෙයි, අනුන් මත. මට මේ අය වෛද හිඳ මට වෙන ඡාත වචන කතා කර කර ඕගොල්ලෝ පරිසරෙන් කියාගෙන. ඇයි? ඕගොල්ලෝ දැන්නොත් මම හිතරි දෙනවා. එතකොට මගේ හිත නොරිදෙන්න නම් ඕගොල්ලෝ නොබලින්න ඕනේ. මගේ හිත සතුට වෙන්න නම් ඔයගොල්ලෝ ප්‍රිය වචන කතා කරන්න ඕනේ. එහෙනම් අප්‍රිය වචන කතා නොකර ප්‍රිය වචන කතා කරන විදිහේ ක්‍රියාවක් ඕගොල්ලෝ තුලින් වෙන්නද මම කොහොමද යාටින් ඔයගොල්ලන්ට කියාගන්න වෙන්නේ. අද දවසේ පිළිදෙන්න කියලා තියෙන ඔය විදිහට ඕගොල්ලෝ අපි දැනුත් කියන ඔන්න ඔය වගේ උපාය කරලා කියලා දන්නවද? ඔය හොදයි හොදයි කියන ඔක්කොම නිකන්ම ගැටලා බලන්න කොහොමද කියන්නේ. කීකරේකේකුවේ කියන අයට ගැටල බලන්නක කොහොමද කියනවා. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ අනුන් නිසා සැපවත් වෙන අනුන් නිසා දුක් වෙන කෙනෙක් නෙවෙයි. අනුන්ට තමන්ව සැපවත් කරනවා තමන්ව දුක් කරනවා නැහැ. ඒකයි නිවහල් මනසක් කියලා කියන්නේ. තමන් සැපවත් කරගන්නවද දුක් කරගන්නවද කියන එක තමන් සතුටේ කියන දැක්මක් තියෙනවා. රාතනෝන්ගේ ධර්ම කණ ඉදිරිපිට දෙන්නේ අසීමිත ශුන්‍යතාවේ විරුද්ධ සද්ද මාත්‍රයක් විතරයි. සද්දේ ඇහෙද්දි කෙනෙක් බයිනවා කියන වචන ගොඩාක් කතා කරද්දී ඕගොල්ලෝ හිත ඇතුලේ මේක නැකුරු නොවි. ඔගොල්ලෝ දහමක් හෝ නැත්තම් ඒක සංඥාවක් වගේ නැති වෙනකම් බලන්න. සුට්ටක් අතින් දෙයි කියනවා. අනේ මට බයිනවා මේ මේ වචන වලින් බලනවා මේ අසද්දෝචන වලින් බලනවා කියලා හිතන්න පුළුවන්. බලනකොට හිත රිදී. අන්තිමට හිත රිදීලා තියෙන සංකේතය නිසාද තමයි බැනුම් බැනුම හදාගෙන බැනුම් අත්තර තියෙන්නේ නේද? කවුරුත් බැනලා නැහැ. ප්‍රසංසා හදාගෙන ප්‍රසංසා විතර තියෙන්නේ නේද? කවුරුත් බැනුම් කරන්නේ නැහැ. අටලෝ දහමෙන් කම්පාන වෙන මනසක් කියලා කිව්වේ අන්නර ජීවන් ජාතිකය කතා කරනා වගේ සත්‍ය තමයි හැමදාම කනින්තරට ආවේ. ඒ සත්‍ය ආරම්භය ලෝකයේ හිතන විදිහ නිමිති හිතන්න පුළුවන්. නමුත් මේ නිමිති තමන්ගේ පැත්තෙන්ම හටගෙන තමන්ගේ පැත්තේ පණ ඇති වෙන එක වෙන එකක්. ශබ්දය කියන එක ස්පර්ශනිතා හටගෙන ස්පර්ශ නැති වෙන දේ කියන වෙන එකක් වෙන දෙක දෙකට ගන්න. එතකොට ලාභ අලාභ යථායතනින් ගා ප්‍රසන්නත් අපදුකින් ධර්මතා අටින් එකක්වත්ම සද්දෙන් හමු. රහතන් වහන්සේවෝ නෑ අපි දැක්ක නොදන්නා භාෂාවක් කතා කරන රටකට ගිහිල්ලා අටව ගහමින් කම්පා නොවන සද්දයක් අපිට තියෙන්නේ නැද්ද? ඒක එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. අපි දිනු පුළුවන් බලන්න මොතරම් නැත්තද කියන. එහෙනම් හැම රූපයකම නැත්තත් ඕක නෙවෙයිද? හැම ගන්ධයකම, හැම රසයකම, හැම ස්පර්ශයකම නැත්තත් ඕක නෙවෙයිද? ඔබට සම්බන්ධිටි කිව්වේ. ඊට පස්සේ එහෙනම් ඔබලන්ට යම්තාක් ශබ්ද ගැන, රූප ගැන, සද්ද ගැන, ගන්ධ ගැන, රස ගැන, පොට්ටබ්බ ගැන දැනුමක් තියෙනම් ඇතුළත හටගන්න විතර්ක ටික පෙනෙන හැට දෙක හේතු කරලා ඇතිවෙච්ච දැනුමක් නෙවෙයිද කියලා බලන්න. තව පැත්තකින් ගත්තහම කර්මක්ෂය කරනවා කියලා කියන්නේ පුරාණ කර්මයක හටගත්ත මේ පෙනීම ඇහිම කියන ටිකට වර්තමානයේ හිතින් කීම් කිවිම් ගැට ගහන්න එපා. එහෙනම් කර්මක්ෂය වෙන හිතේ කියන කර්ම දේ නිසුද වෙන. අන්තිමට ගත්තහම මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂා පුරන යෝගී තනකට යන්න. උතෙන් දිගියොත් විතරයි කෙනෙක් දුක නැතුව ඉන්නේ. ඒක මෙහා හැම කෙනෙකුටම දුක නැතුව ඉන්න උත්සාහය. මොකද උනන්නේ? අර මම කිය අමුන්ට වන්දනා කරලා දුන්නාලා අමුතුපත්තු කර තමයි දුක නැති වෙන්නේ. හැමෝටම ඒ කියන්නේ එක 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 මට්ටම් වලට පොදුයි. අන්තිමට වරද තියෙන්නේ ලාහිමේ නෙමෙයි තමන්ගේ. තමන්ගේ කියලා ගත්තාම වරද තියෙන්නේ අවිද්‍යාව. මේ ඇත්ත දෙන්නේ නැහැ. ඇත්ත පෙන්වන්නේ චීනකින්වත් මේ වරදෙන් අපිට නිදෙන්න පුළුවන් වේද කියලා බලන්න කවදාවත් මෙහෙම වරදක් තියෙන කියලා දැනගවත් නැත්තම් අපි මේ බුදුරජාණන් වහන්සේ නමක් වටින්නේ සුපෝ බුද්ධනම් උපදෝ කියලා කියන්නේ බුදුරුන්ගේ උපදීම ලෝකට සපක් කියලා කියන්නේ මේ විභව චින්තනයේ මතු කළ දෙන්න පුළුවන් ස්පර්ශ ආයතන හයේ නෙමෙයි මේක ප්‍රශ්නේ තියෙන්නේ. මනස පිළිබඳවයි තියෙන්නේ ප්‍රශ්නේ. දුක හෝ සැප කියන එක බාහිර භෞතික ස්පර්ශ ආයතන හය මත නෙවෙයි තියෙන්නේ, මනස තුලයි තියෙන්නේ කියන මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඕක නිකමටවත් කියලා දුන්නේ නැත්තම්, ඇහුවේ නැත්තම් ජීවිතකින්වත් අපිට තේරෙයිද කියලා බලන්න. දැන් අපි මෙහෙම උපමාවක් අපිට දැනග තේරෙන්නේ මෙහෙම උපමාවක් කිව්වහම නම් නිකන් මෙහෙම එකක් තියෙනවා වගේ කියන එකක් තේරෙන්නේ නේද? නමුත් හිතන්න ඒ නුදන්නා භාෂාව කතා කරන රටකට අපි ගියාම ඇහෙන ශබ්දය සැබෑනම් එහෙනම් ශබ්දයේ ඇත්ත එකම තමයි. දැනීම් දැකීම් සහිතව මුළු ජීවිතය හැමදාම ඔය මට්ටම එළඹ සිටින්න පුළුවන් නම් ඇහෙන කුමන ශබ්දයක් හරියට වුණත් අපේ මනසේ උපදින නිමිති ශබ්දයට ගැට ගන්න නැතුව මනස තුළම තියා ගැනීම තරම් චිත්ත සමාධියක් අපිට තිබුණා. කවදාවත් කිසිම සද්දයකින් අපි හොල්ලන්න පුළුවන් නේද කියලා බලන්න. එහෙනම් මේ වගේ කිසිම රූපයකින්, සද්දයකින්, ගන්ධයකින්, රසයකින් හොල්ලන්න බැරි ජීවිතයකටයි රහතන් වහන්සේ කියන්නේ. රහත් උනා කියලා කෙනෙක් කියනවනම් සියලු ආශ්‍රව ධර්ම දුරු කළා කියලා කෙනෙක් කියනවනම් කියන්න තියෙන එකම සාක්ෂිය කියනවා මත්යේ කලයුත්තක් නැහැ. කලයුත්ත කළා කියලා තමන්ට තමන්ව ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කියලා බුදුචාන් වහන්සේ න්‍යායක් දෙනවා. මොකද්ද? ඇත් ඉදිරිපිට රූපෙයි හරියට හුලකින් මහා ඝන පර්වතයක් හෙළෙන්නේ නැහැ වගේ ඉන්න රූපෙ න්‍යාව හොලවන්නේ නැහැ. කන ඉදිරිපිට ශබ්දෙයි එන ශබ්දෙ න්‍යාව හොලවන්නේ නැහැ. නාසය ඉදිරිපිට ගඳ සුවඳෙයි රසෙයි ස්පර්ශෙයි ධර්මාරෝහණෙයි ඒක හොලවන්නේ නැහැ. කිසි කෙනෙකුට විඳින්න බෑ. කිසි කෙනෙකුට සතුට කරන්නේ මනින්න බෑ. ඒ ජීවිතය කෙනෙකුට ලෝකයට මනින්න පුළුවන් ඇහෙන් රූපෙන් කනෙන් තස්සේ නාසයෙන් ගන්ධයෙන් දිවෙන් රසෙන් කයෙන් පොට්ටබ්බෙන් මෙයා මේ ටිකින්ම අයින් වෙලා නම් ඉන්නේ. ඒ මෙහෙම කෙනෙක් කියලා කියලා මනින්න බෑ. මේක මහ විශාල ගැඹුරු දර්ශනයක්. ඉතින් ඒ දර්ශනේ ඉතාම සියුම් ගැඹුරුයි. නමුත් ඒකින් ඇති වෙන ප්‍රතිඵලය ඒ තරම්ම ප්‍රණීත තරම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, සීලෝ විවේකී ලබන්න පුළුවන් කියලා දැන්. සීලෝ විවේකු මහත්තු අර්ථයක් ලබන්න බෑ. මහත්තු අර්ථයක් ලබන මහත්තු වීර්යයක් තියෙනවා. මේ වගේ ඉස්තරාමත් මහත් අර්ථයක් සම්පාදනය කරගන්න ඉස්තරාමත් මහත් වීර්යයක් අවශ්‍යයි. ඒ නිසායි අපි මේ උමනාවෙන්ම මේ ධර්මයේ ඉගෙනගෙන ප්‍රතිපත්ති ඇතිවී කියන්නේ. එංගතුන් ඇත්තට මේක සෙල්ලමක් නෙවෙයි, සෙල්ලම් කරන කාලයක් නෙවෙයි. මේ විද්‍යාව උගන්වලා පෙන්නලා මේ විද්‍යාති කරන තැනට නිවහල් චින්තනය හදා ගන්න තැනට මඟකෙනන සාස්ත්‍රෝලු හැමදාම අහු වෙන්නේ නැහැ. එහෙම සාස්ත්‍රෝලු පහළ වුණත් ඒ ටික තේරුම් ගන්න පුළුවන් ආත්මභාවය හැමදාම ලැබෙන්නේ. මේ ධර්මතා ටික ඔක්කොම එකට එකතුනා කියන්නේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම ශ්‍රේෂ්ඨතම වටිනාම ආත්මභාවය ලැබුණා. ඉතින් මේ වෙලාවේදී අපි වඩා උත්සාහවත් විය යුතුයි කියන කාරණා පෙන්නන්න මතක් කරගන්න. එතකොට ශුන්‍යතාවය කියන අසීමිත ශුන්‍යතාවය කියලා කිව්වේ කිසිම දෙයක් නැති කිස් බවකට දෙවි. ලෝකයක ලෝකීය උපදින අරමුණු වලත් මනස නිමිති නැති අසීමිත ශුන්‍යතාවය. ඒක නුවණින් සාක්ෂාත් වෙච්චක. අසීමිත ශුන්‍යතාවය කියනකොට ඇහැට රූපත්වයේ තියෙනවා. ඒ ආරම්භය පොරොන්දු කියන එක හිතන්නත් පුළුවන්. නමුත් මේ දෙක එකට ගැටෙන සිගෙසීම නිසා නිරුද්ධ වෙලා යාගේ මනසේ ලෝක ධර්මතාවයන්, ශුන්‍යයි ලෝක ධර්මතාවයන්, අනිමිත්තයි ලෝක ධර්මතාවයන්, ප්‍රාර්ථනා නැහැ ලෝක ධර්මතාවයන්. සම්මාදිට්ඨිය නිසා සාක්ෂාත් වෙනවා. මේකින් කියුවේ රූපයක්වත් නැහැ, ඒ අපේ චේතනාවත් නැහැ කියන කෙනෙක් නෙමෙයි. මේ ticket හිත තබලා තමයි මේ ශුන්‍යතාවේ සාක්ෂාත් කරලා තියෙන්නේ. මේ සම්මා දිට්ඨියේ දුමු ශුන්‍යතාවේ සාක්ෂාත් කළ ස්කන්ධයන ගැන කියනවා මේ ticket. යමකට හිත තබලද ශුන්‍යතාවේ සාක්ෂාත් කරගෙ යුත්තේ එක්ම අශුන්‍යතාවයක් තියෙයි. මේ ආයතන නිසා පවතින එක්ම අශුන්‍යතාවයක් තියෙයි. ඒ අශුන්‍යතාවයේ හේත තමයි සියලුම ධර්මයන්ගේ ශුන්‍යය. ප්‍රඥාව නිසා සාක්ෂාත් වෙනවා. අපි ශුන්‍යතාවය ගැන ඉගෙනගෙන තියෙන්නේ කතා කරන්නේ ස්කන්ධවල. ස්කන්ධවල ඇති නැති බව මතයි අපි බොහෝ දෙනාට ශුන්‍යතාවයේ ඇති නැති බව හිතන්නේ. නමුත් සම්මේ කතා කරනකදී ස්කන්ධ මත කියන සිද්ධියක් නෙවෙයි. කෙලෙස් නැතිවීම නිසා සාක්ෂාත් වෙච්ච සිද්ධියක්. ඒකයි මේ අර්ථය ගොඩාක් සියුම් සිද්ධියක්. එක අර්ථයේ සියුම් වුණත් ලබා ගන්න බැරි නෑ. පුළුවන්. ඒ ධර්මතාවය ඉස්සෙල්ල තේරුම් ගන්න, ඒ ධර්මතාවය ඉස්සෙල්ල දැනගන්න, දැනගෙන තේරුම් අරගෙන ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. පැත්තකින් තියලා එදිනෙදා ජීවිතයේ ඕගොල්ලන්ට සැදෙමින්ම හම්බ වෙන මට්ටමකින් ඉඳලා ජීවිතේ පටන් ගන්න. පටන් ගන්න යනකොට මේ වගේ දර්ශනයක් එකපාරට බැහැ. අර මම කිව්වේ ඊයේ වැඩ කටයුතු කරන අතරදී ඒ කරන හැම දෙයකටම සිහියෙන් කරන හැම දෙයක් ගැනම අවධානයෙන් යුක්තව මනස තුළ අලුත් ප්‍රපංච ගොඩනැගෙන්නේ නැති විදිහට කටයුතු කරන ජීවිතය. මේක හිමින් ටිකෙන් ටික ඔබලා මේ ගැඹුරු තැන දක්වාම අරගෙන යයි. විශේෂයෙන්ම ඔබලන්ට ධර්මතා තුනක් ගැන වටපලා ගන්න පුළුවන්. ධර්මතා තුනක් කියලා කියන්නේ වැඩක්ම හැම කටයුත්තක්ම කරද්දී සති නිමිති ඉත තියාගෙන ටික ටික හොඳුන සති නිමිති ඉත තියාගෙන ඊට අමතරව සත්පුද්ගල භාවයට හම් වෙන හැම රූපයකින් තමයි බාහිර නාම රූප වශයෙන් ටික ටික බලන්න හිතන්න පුළුවන් දෙක. ඊට අමතරව හැම වැඩක් කරද්දිම නෙක්ඛම්ම ධර්ම හිත පිළිවගෙන කටයුතු කරනවා. නෙක්ඛම්ම ධර්ම හිත පිළිවගෙන කියන්නේ තමන්ගේ මනස තුළ අකුසල විතරක කෙලෙස් විතරක එන්න කලින් තමන් ගුරු වෙනවා ඇතුළතින් කුසල මානසිකාරයක් මොන මොනින්ද වැඩ කටයුතු කරද්දී හැම වෙලාවකම හිත ඇතුලේ රාග ආදී කෙලෙස් එන්න කලින් එන්න පෙරම උයද්දි විහත් හැම දෙයක්ම මොනව කළොත් ගුණාන් දින සිංසත්ති නිදුක් වේවා නිදුක් සුවපත් වේවා සිංසත්ති නිදුක් වේවා නිදුක් සුවපත් වේවා කියලා හිත ඇතුලේ හිත හිත මොමුණ 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 ඉන්නවා. ඔබ කර කර වැඩ කරගන්න. ඔබ අපහසු නැහැ. උවමනාව නැතිකමයි තියෙන්නේ. උවමනාව තියෙනම අපහසු නැහැ. සත්‍ය නිමිති හිත තියාගන්නවා ටික ටික නාම රූප වශයෙන් බලන්න උත්සාහවත් වෙනවා. හිත ඇතුළත කුසල මනස කාර්ය මොනවාද උගුලාම වැඩක්. ඔය ධර්මතාව තුන ඉතන කරන් කරන ගමන් කලින් කල මේ වගේ ගැඹුරු අනුසයික දේශනා සවන් දෙන්න. මෙහෙම කාලයක් යන අත ඔයගලන්ට බාල අපහසුදී නිබර කරලා පහසු තැනකට ඔයගලන් ගන්න. බාර පහසු බාර අපහසු වෙන කිමතුනි කෙරෙත් නැහැ. කෙරෙච්චක දුරු මහාම නිබර පහසු බවට පත් වෙන ඉදී. ඒ නිසා එදිනෙදා ජීවිතයේදී හැම වෙලාවකම මෙන්න මේ ටික 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 හිතන්න. මෙතෙන්දී අපිට අවශ්‍යයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව කියන එක බුදුරජාණන් වහන්සේගේ මේ වචනේ විශ්වාස කරනකම එයා දන්නවා මේ විදිහට උපායශීලීව කටයුතු කළොත් නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වුණොත් මේ ඇත්ත ඇතියට දැකලා ආශ්‍රය කර ගැනීම තැනට යන්න පුළුවන් දුක නැති කරන තැනට යන්න පුළුවන් කියන වචනේ අදහන. ඒ ඇදහිමටයි ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය කියන්නේ. ඒ ශ්‍රද්ධාව විශ්වාසය කියන එක තථාගතයන් වහන්සේ විශ්වාස කරනවා කියන එක වචනකින් නෙමෙයි තීරණය වෙන්නේ ක්‍රියාවකින්. එයා එහෙම කරනවා කියන්නේ එයා පිළිගන්නවා බුදුහමරගේ මේ වචන. ඔගොල්ලෝ කරන්නේ නැහැ කියලා කියන්නේ අවිශ්වාසයි බුදුහමරගේ වචන. පිළිගන්නේ නැහැ බුදුහමරගේ වචන. ඉතිපිසෝ භගවා කියනකොට ධාතාව කියනකොට කඳුළු ඇක්කරෙන්නේ ඇඬුවා. නමුත් ඔගොල්ලෝ බණ භාවනා කරන්නේ නැහැ ධර්මයේ ජීවිතය යොදා ගන්න නැහැ කියන්නේ බුදුහමරගේ වචනේ විශ්වාස නැහැ. බුදුහමරගේ වචනේ පිළිගන්නේ බුදුජානක දේශනා කරනවා නිතරම ධර්මයේ ඉන්නකොට නිවර්ණ ධර්ම දුරු වෙනවා. දුරු වුණාම ඇත්ත ඇති ඇති දකින්නවා. එතකොට කෙලෙසකින් මිදෙනවා කියන පරිඩයක් කිය අපි උගන්වලා. මේ කෙනෙක් කරනකොට කරනවා කියන කාරණාව තුළ තියෙනවා එයා මේක පිළිගත්තා කියන එක. ඒක නොකරනවා කියන කාරණාව තුළ තියෙනවා එයා ඒක පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපේ ශාස්ත්‍රඥ මහසී තමයි ධර්මයේ සම්පූර්ණ කර යථාලිකයි. නමුත් ජීවිතය කරන්නේ නැහැ. මේ ටික ඔක්කොම වචන ටිකක්. නමුත් තමන්ගේ ශාස්ත්‍රඥ මහසී කවුද? තමන්. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ මහන්සේ හැටියට අපිට දුන්න පොයින්ට් එක සසර ඉපදීම නැති කරන්න මේ ආශ්‍රයෙන් කෙලෙසගේ මනස විදෙන්න ඕනේ. ඒකට මේ ස්පර්ශායතන හය ඇත්ත දකින්න ඕනේ. ඒ ඇත්ත දැකේ දකින්න මට්ටමට මනස ගන්න කෙලෙසගෙන් නීවරණයන්ගේ මිදෙන විදිහ උපාය తీරීම කටයුතු කරන්න කියලා අවවාද දුන්න එක තමයි බුදුරජාණන් වහන්සේ කළේ. දුක නැති කිරීම දුක වෙනවා දුක නැති කරන්නේ නැහැ. ඒක අහන පැත්තකින් දැනෙනවා. ඊට පස්සේ දේවල් දරෝල් යනවා නේදකට මුලින්සල් දුආත මොහොත දුක නැති වෙන්න පුළුවන් කියන දර්ශනිකුත් අපි තියෙනවද? දේවල් දරෝල් යනවා නේදකට මුලින්සල් දුආත මොහොත නැති කර දුක නැති වෙන්න පුළුවන් කියලා ඔය දුක නැති කිරීම ඔය විදිහට උගන්න පුසහස්රෝරේ කවුද? බුදුරජාණන්ද? ඒක එක්ක ගුරුවරු එක්ක වැඩිහිටි එක්ක තමයි. දැන් ඕගොල්ලෝ කටයුතු කරන්නේ කොයි සාස්ත්‍රවලේ කියන විදිහටද? කියන කාරණාව තේරුමයි කරගන්න. ජීවල් දරවල් ඉඩකඩම් බඩු මුට්ටු හදලා එකතු කරලා ගොඩ ගහලා දුක නැතු වෙන්න ඔය විදිහට කටයුතු කරන ගානේ සාස්ත්‍රවලේ තමන් තමන්මයි තමන්. මොකද තමන්ට ඔහොම දුක නැතු වෙන්න එක්ක කියලා පිළිවෙලදී තමන්මයි. එහෙම නැත්තම් ලෝකයයි. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සාස්ත්‍රෝලය කියන වචනේ කිව්වට අපිට අපිව සාස්ත්‍රෝලය කරගෙන ඉන්නවා. යම් කිසි කෙනෙක් බුදුහාමුදුරුවෝ මගේ සාස්ත්‍රෝලය වහන්සේ කියන වචනේ කිව්වේ නැතත් මෙන්න මේ නීවරණ ධර්ම දුරුදෙන විදිහට ජීවිතේ ප්‍රයෝග කරනවා නම් එයා තමයි නියම විදිහට බුදුජානකගේ සාක්ෂිය. එයා තමයි බුදුහාමුදුරුවෝගේ ශාස්ත්‍රීය මහන්සිය කියන එක නියම විදිහට පිළිගත් කෙනා. මේ ශාස්ත්‍රයේ විද්‍යමාන දෙක රචනය මත නෙමෙයි ක්‍රියාව මත. මේක සහේතුක සිද්ධිය. ඒ නිසා ඔබලා බුදුජානක මහන්සියට ආදරේ ඉන්න කැමති නම් ඔබලාට කියනවා මොකද්ද? මේ බුදුජානකගේ ජීවිත ජීවත් වෙනවා. ඉතින් මම මුලින්ම මතක් කළේ සිංහතුනි අපි අද විතරක් නෙවෙයි අනන්ත සංසාරේ. ඒ මේ අපි දුක සැරිසරු කොහය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෞමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. දුව පුතා සහෝදර සහෝදරි ඥාතී හිතයිසින් නරුණු වෙලාවේදී ඒ දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. තිරිසන් ආත්මවල ඉපදුණු වෙලාවේදී මස් පිළිස තමන්ව මරණ කොට ගලාගෙන ගිය ලීයේ කුතු කරන සතර මහා සාගරේ ජලයට වැඩි කියලා කියනවා. සිංහතුනි බුදුහාමුදුරුවෝ කියන්නේ කෙනෙක් යහපත් මාර්ගයට ගන්න දුරු කියන කෙනෙක්. අපි සසර එච්චර දුක් විඳලා තියෙන හින්දා එච්චර අඬලා තියෙන හින්දාමයි බුදුජානක දේශනා කරන්නේ. නමුත් මොහොතේ වතුර ගොඩාක් වැඩි හින්දා අපිට විචක දෙක බුරුවක් මර කරලා පෙන්වන්න හදනවා, බය කරලා පෙන්වන්න හදනවා. ඒකට අපිට ඕක නොපෙන්නේ බලේ නැහැ නේද? ඉතින් මේ තරම් සසර අඬපු අපි අද අම්මා තාත්තා වෙනුවෙන් අඬනවා, කඳුලක් ගලාගෙන යනවා කියන්නේ මහා ජන සාගරයක ජල බිඳුවක් විතරයි. තමයි එහෙමම මේ සසර. ඉතින් මේ ධර්ම මේ අවස්ථාව ලැබුණ වෙලාවේදී මේකෙන් ප්‍රයෝජන ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. විඥානයේ සංහානෝනිකයි කියලා සඳහන් කළා. නමුත් චක්කු විඥාන විපාක මට්ටම එම නිසා සංහා මූලික වුණාට සංහාවේ දෙනවද? ඇත්තටම මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය තව ආකාරයකින් තමයි විඥාන නම් සලකට පස්සේ එනවා කියලා ප්‍රතිසම්පාදයේ හඳුන්වන්නේ. ප්‍රතිසම්පාදයේ විඥාන නම් සලකට පස්සේ වේදනා කියන ධර්මතා ටික කියන්නේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය. මේ පංච උපාදාන ස්කන්ධය ඇති වෙන ක්‍රම දෙකක් තියෙනවා. සංහාරික අවිද්‍යාව නිද කියනවා. ඒකෙදි මේ පංච උපාදාන ස්කන්ධිට උපද්දන්න ආසන්න ළඟ කාරණාවෙන් කියන්නේ. ඒකෙන් පෙර ජීවිත අවිද්‍යාවෙන් කර්මනිත කිවිපත් වුණාම තිමුතුනි අවිද්‍යාවෙන් හටගත්ත කර්මය මත කිසිම කෙනෙක් කවදාවත් ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැහැ. අපි හිතන්නේ කර්මයටයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ කියලා. නමුත් කර්මයේ තිබුණු කොමනකින් ප්‍රතිසන්දි කියන්නේ නැහැ. කර්මයෙන් නෙමෙයි මෙතන ප්‍රතිසන්දි කියන්නේ පැවැත්මේ මුල් කියලා තියෙනවා. එතන නෙමෙයි මේකේ හේතුව තියෙන්නේ. අන්තිම මොහොතේ උපදින කර්ම නිමිති හෝ අන්තිම ලාගන්න පුළුවන්ව. එයා සීලවාසුර නැතිකම රහත් වෙන්න පුළුවන් ජීවිතය අවසන් වීමයි රහත්කම දෙක එකට කරන්න පුළුවන්. ඒකට කියනවා ජීවිත සමසි රහතන් වහන්සේ කියනවා. නමුත් අවිද්‍යාවෙන් කර්ම නිමිත්ත ගෙනදියාම ඒ කර්ම නිමිත්තේ ඇත්ත නොදන්නා කම නිසා තණ්හාව එදෙනවා. අනේ ඇත්ත නොදන්නා කම නිසා එදෙන තණ්හාව නිසා කෙනෙක් උපදින්නේ. එතකොට තෘෂ්ණාවෙන් කියවදෝ හැම වෙලෙම ගේ හදන්නේ මේක කරන්නේ. එතකොට මේ ඉපදීමට මොඩලා තියෙන තණ්හාව. තණ්හාවෙහිදී කර්මයක අවිද්‍යාව කර්ම තණ්හාව කියලා ආහාර කියලා අපි මේ හටගත්ත ආහාර ටික ඒ ආහාර ටික අවිද්‍යාව කර්ම තණ්හා කියලා හඳුන්වන්නේ නැහැ. ඔබ තෝරන මොහොතේ බලන්න පුළුවන් ප්‍රතිසංවිධානාගියේ ගති කතා වගේ කියන කොටස කෙනෙක් ඉපදෙන්න හේතු කීයක් ඉදෙනවද කාම භූමියේ මිනිස්සේ කියලා දෙවියන් කියලා පෙන්වන්න. මරණාසන්න මොහොතේ කුසල කර්ම නිමිත්ත කියලා දිහා අලෝකවත්දී සම්මෝහ කියන හේතු තුනක් තියදී ඒ ටිකේ ඇත්ත ඇත්තේ නොදන්නාකම නිසා මෝහ ලෝභ කියන අකුසල හේතු දෙකේදී නිකම් දුසන. ඒ නිසා උපදින විපාක හේතු තුනක් තියදී කර්ම වශයෙන් කර්මයක් කර්ම නිමිත්ත ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනකොට මේ අතර තියෙන කෙලෙස් කියන. පටිසම්පාදේ සංඝනෝපාදාන බව කියන එකක් තියෙනවා. අවිද්‍යාව කර්මයෙන් යම් විඥානාව උද්දවස පස්සේ වේදනා කියලා රූපාදී නිමිත්තක් හදලා ඇසුරු කරනවා. ඒ නිමිත්ත තමයි මරණාසන්න මොහොතේ එළඹෙන්නේ. ඒ නිමිත්ත කෙරෙහි සංඝනෝපාදාන වෙන නිසායි දවස භාගයකට යන්නේ. එතකොට ප්‍රතිසංධිපත්තට කියනවා මේ ස්කන්ධ ටිකට තණ්හාව මුල් වෙලා ආරම්භ වෙනද තණ්හාව මුල් වෙයි කියලා කියනවා. ඊට පස්සේ මේ හටගත් ස්කන්ධ ටිකේ ඇත්ත ඇටි නොදන්නාකම නිසා කාමෝචර මට්ටමේ කර්ම නිමිත්තක් හදාගෙන ඒ කර්මයේ අර ප්‍රතිසංධි ස්කන්ධ ටික කාම මට්ටමට පත් කරනකොට දැන් කාමෝචර විපාක කියලා මේක හඳුනන. එතකොට ඒ ටිකම ආව අවිද්‍යාව මුල් ගැයෙන නැත. ඔබට යම් සිද්ධිය එකම චිත්ත ප්‍රතිසන්දියේ සාපේක්ෂ තණ්හා මුල් ගැය කියනවා. තණ්හා මුල් කියව උපන් ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් කාම මට්ටමේ කර්ම නිමිත්තක් හදාගෙන කර්ම මට්ටමේ විපාකයක් කරනකොට ඒ විපාකයෙන් අවිද්‍යාව මුලයි. අවිද්‍යාවෙන් රූපවචර පත්‍යනේ කර්ම ටිකක් කරලා මේ ප්‍රතිසංදී විපාකයේ රූපවචර කර්ම විපාකයෙන් බවට පත් කරගත්තොත් එතකොට අවිද්‍යාව මුලයි. මේ විදිහට කාමවචර හෝ රූපවචර අරූපවචර කරගත්තොත් වර්තමාන අවිද්‍යාව කර්ම මුල් කරගන්නවා. දැන් මේ විපාක ටික කාමෝචර රූපෝචර අරූපෝචර විපාකෙන් බවට පත් කරගෙන අවිද්‍යාව මුලෙච්ච නිසා මේකට කියනවා අවිද්‍යාව මුලිකා. එකම ධර්ම ධර්ම ටික එච්ච ඉතින්ට කැමෙන්ට මුල් වෙන අදහසින් තණ්හා මුලික අවිද්‍යාව මුලිකා කියලා කියනවා. එතකොට චක්කු විඥානයේ විතක තණ්හා මුලිකක් වෙනවා. නමුත් තණ්හාව නෑ තමයි. විපාක ඒකම ඒ කෙනෙක් රූපේ පැත්ත නොදන්නා කම නිසා ආපහු අවිද්‍යාවෙන් මේ ටික උපදවා ගන්න පුළුවන්කොට ඒ ටිකම අවිද්‍යාව පිටයි කියලා කියනවා. ඒක දෙයාල් කාරණ වෙනවා කියන එක ලෝකයේ මනසින් පනවා ගන්නා බව යම් තරමකින් තේරුම් ගත හැකි. එවිට මහා පුරුෂ යමෙන් දාන මනසින් පනවා ගන්නා බවට පැහැදිලි කර දෙනවා. නැහැ මහා භූත කියන එක මනසින් පනවගත් එකක් නෙවෙයි. ලෝකය කියන එක මනසින් පනවගත් එකක්. ස්කන්ධ කියන ටික හැම වෙලාවෙම ලෝකේ කියන එක තියෙන ස්කන්ධ මත නෙමෙයි ස්කන්ධ ටිකට කෙලෙස් ඇති වුණා. සංගත ධර්මයේ පරමාර්ථ ධර්මයක් තියෙයි චිත්ත ජෛසික රූප කියලා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ කෙලෙස් ඇතත් නැතත් සංගත වස්තුවක්. චෛතසික කියන්නේ කෙලෙස් ඇතත් නැතත් සංගත වස්තුවක්. චිත්ත කියන්නේ කෙලෙස් ඇතත් නැතත් සංගත වස්තුවක්. ඒ ටික අරබයා කෙලෙස් ටික ජීවනහම ලෝකය වෙනවා. ඒ ටික අරබයා ප්‍රඥාව ජීවනහම ලෝක නිරෝධය වෙනවා. ස්කන්ධ ටිකේ සංගතයි සංගත ධාතුව තුල කෙලෙස් ටික එකතු කරලා කාම ලෝකිය හෝ රූප ලෝකිය හෝ අරූප ලෝකිය හදා ගන්න පුළුවන්. ප්‍රඥාව එකතු කරලා කාම ලෝකිය රූප ලෝකිය අරූප ලෝකිය නිරුද්ධ කරලා අපදයන් වූ හදා ගන්න පුළුවන්. ඒ ස්කන්ධ ටිකම කෙලෙස් ටිකම ලෝකයේ කියනවා ලෝකයේ ඉන්න ස්කන්ධ ටිකෙන් කෙලෙස් ටිකේ. ඒ ස්කන්ධ ටිකේම ප්‍රඥාවේ දිනා ලෝක නිරෝධ වෙනා අපරියාපන්න භූමිය නිර්මාණය වෙනවා ප්‍රඥාව නිසා. ඒ නිසා පටිජාපෝතිජෝ වායු කියන සතර මහා ධාතු කෙලෙස් ඇතත් නැතත් පෞද්ගල සංකත ධර්මයන් බව අපි අහකට කාලය ඉවරට කාලය ආරම්භ කරනවා නේද? අත්‍යවශ්‍ය කියනවානේ ඒ පොත තරප්පුත්‍රි වෙන ඉඳ මොනවද තියෙනවද? ඒකත් තවත් කස ජීවිතය කියන්නේ නැහැ නේද? ඒක ඉතිපත් කරනවා. ඉතින් මේ ඊයේ ධර්මයේදී අපි ධර්ම කරුණු සාකච්ඡා කළා කතා කළා. නමුත් හවසත් අපි ගියාට මේ දිනුත් සම්ප්‍රදාය කටයුතු සම්බන්ධව තියෙන තියෙනවා. ඒ අය විදුලි ධර්ම කරුණු කියලා දෙයි. මම කවුරුත් මතක් කළා මේ සාර්ථකයේ සත්පුරුෂ සම ක්‍රියාත්මක කරන්න ස්වාමීන් වහන්සේලා ඕනේ නැහැ ස්වාමීන් වහන්සේලා උත්සාහ දෙවි. ලෙක්ෂ විචින පාසක පාසිකා කියන සීමිතී විදෙටම සත්පුරුෂ කම කියන පවත් ගන්න පුළුවන් සත්පුරුෂ නැත පවත් ගන්න පුළුවන් කම කියන. ඉතින් අද වැඩසටහන අපි අවසන් කරනවා. අද හවස රාත්‍රියේ කාලේ දෙකට තුනක් මහත්මෝගලන් චාරම් කරලා තියෙන කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඉතින් තව බොහෝ කරුණු කාරණා තියෙයි. මේ හැම දෙයකින් අපි කතා කරන්නේ ලෝකයේ හැමදාම ප්‍රවතුන පොදුන අපේ ජීවිතවල සැබෑවක් කියලා අපිට දැනিলা. බුදුරජාණන් වහන්සේක ලෝකේ පහළ වෙන අපිතාවකින් අවිද්‍යාව පැහැදිලි කළා. අවිද්‍යාව පැහැදිලි කළා, ඒ අවිද්‍යාව අන්ධකාරය දුරු කළා, ප්‍රඥාලෝකය පහළ කරගන්න හැටි පෙන්වා වදාළා. ඉතින් ඒක තමයි මේ දවස් දෙකේදී අපි ඉඳගෙන විදිහට කතා කරලා පැහැදිලි කරගත්තේ. ඊට පස්සේ එකෙක්ට වදාගෙන ගමන් මාර්ගයට අදාළ භවනා ක්‍රම ගැන පැහැදිලි කරලා කතා කළා. ඊට අමතරව නිතරම භවනා ක්‍රම තුන්දු ලැබෙනවා. එකක් මතක් කරනවා, අද ලෝකේ බොහෝ තැන්වල භවනා ක්‍රම බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය මේ වගේ දේවල්. කින්නතුට මේව වැරදි නැහැ. මේවද සහිත නෙමෙයි. එකයි මම කියන්නේ, ඒ ටිකට තව එකතු විය යුතු තත්තිය. අර දර්ශනාත්මක පැත්ත ඔබට එකතු නොවිච්චි අඩුල් කරයි කියන. ඒ ටික ඒ ඔය කරලා එකට මේ ටික එකතු කරගන්න එතකොට සම්පූර්ණ. ඇත්තටම මට වඩා හොඳට බුදු ගුණ භවනාව කියලා දෙනකොට අපිට කියන්නේ වැඩි වුණ තරම් යන්නේ. අසුභ භවනාව, මෛත්‍රී භවනාව මේවා ඒවා අපි ඕනම තැනකින් ගත යුතුයි, ගන්න ඕනේ. අපි දති යුතුයි අපි හැම ආකාරයකම පරිපූර්ණ වෙන්නේ නෙවෙයි. ගන්නා එන්නේ එක එකනාගේ එක එක තේස්තු තියෙනවා. ඒකේ තේස්තු දක්ෂ වෙනවා. අපි දක්ෂ වෙනුනේ ඒ දක්ෂ කම් වලින් වැඩ ගන්න. අපි කියමු දැන් අපිට පුළුවන් දර්ශනය කියන්නේ. හරි ඒක එතන ඉඳලා. ඊට පස්සේ සමතකම තනක් දක්ෂව දෙන්න පුළුවන් හැකියාව තිබුණා ස්වාමීන් වහන්සේම කියති. අපෝ කියන්නේ නැහැ. අපි අවල් හම්තුන්ගේ බඳ යන්නේ කියලා. එහෙමකත් නෑ මේ සාසනේ. අවල් හම්තුන්ගේ බඳ නැහැ. අවල් හම්තුන්ගේ දේශන නැහැ. එහෙම අපි කියන්නත් බෑ. අපි බුදුසමුදුරගේ බණ අහන්නේ. සත්‍යවදේ අහන්නේ. අපිට පොතින් කවක් නැහැ. හැබැයි ගතයුත්ත ගන්න අතරයුත් අතරින්ම දැනුම විතරක් බල කියා ගන්න දෘෂ්ටි වල පැටලෙන්නේ නැහැ. අපිට මේ වර්ගය විතරයි, මෙතන විතරයි, මේ කොටස විතරයි පාදින්නා කියා ගන්න. මන දහම විතර ආයතන කොටු කොටු වෙන්නේ. යුවන් වල කොටු නැහැ. ඉතින් මෙතන මේ ගෞරවන්තික දේශන හොඳයි අපිට මේ දර්ශනාත්මක පැත්තකට තියෙනවා. හරි මේ දේශන කියන තැන වලට එනවා. අර කොන්න සිද්ධියද අන්තිම වටින හොඳට චිත්ත සමාධිය ඇතුලේ උපමාවක් කියලා දෙනවා. ඒකට යනවා. එතෙන්දි සමාහිත දර්ශනය අනුකෝල් කරන නිසා ගලද්ද කියන එක ප්‍රතික දර්ශන කොටස කපලා හරිනවා. සෞතුරුස. මේ දර්ශනය කියලා දෙනවා වෙනදි සමාහිත සමජ කොටස හරියට කියලා දුන්නේ නැහැ. සමජ කොටස කපලා හැදියේ දර්ශන කොටස. ඊට පස්සේ මේ දෙක එකට එකතු කරගත්තා. දක්ෂ කියලා දුන්න දර්ශනයයි දක්ෂ කියලා දුන්න සම්පූර්ණ දෙක එක එකතු කරලා තමන් නාම නිර්මාණය කරනවා. අදාළයි. ඊට පස්සේ තව සම්මුතනක් කියන හොඳට චිත්ත සමාධිය ගැන කියනවා. හැබැයි හැම වෙලාවෙම කියලා දෙන දත් වල ප්‍රවෘත්ති නැතුව කාරණා විතර ගන්න ලක්ෂණය. ඕනම එකකින්. මේ මෙහෙම කළාම ඕගලන්ට මෙහෙම වෙයි, ඕකම කළාම ඕගලන්ට මෙහෙමයි. එහෙම වෙන්නේ නැතුව තමන්ගේ මානෙ දැක්ම තියාගන්න. අපේ එක මෙසුරු වෙනවද නැද්ද කියන එක තේන්නේ අපිටයි කියන තැනකින් ඉඳගෙන. හිතුවක්කාරව ඒක කියන්නේ නැහැ. තමන්ගේ සංජයේ තියාගෙන ඒ වගේ ඕනම තැනක් ඕනම කෙනෙක් ඇසුරු කරගෙන නිදහස් මනසකින් කටයුතු කරන්න උත්සාහවත් වෙන්න කටයුතු කළා ජීවිතේ දිනකට දක්ෂය කියන්නේ කෙනෙක් මතක් කරගන්න කර්මයේ සූත්‍රයෙන් යම් කාය සන්තම් පදං අවිසෙච්ච යම් සාන්ත පදයක් කියනවා නම් ඒ සාන්ත පදය අවබෝධ කරගන්න නම් සත්වෝ දක්ෂයෙන් කියුතුයි උදුච සුදුච ඍචුවිතු වඩා සිටුවිතු එතකොට එයා මුතු වේතු නිහතමානී වේතු බලමු මොනතර ගුරුට ඔය කර්මයේ මේ තුන්ත්‍රි කියන ගුරු ටික කිවි කාටද ඔය මේ නිවම හොයන ඕගොල්ලන්ට ඕගොල්ලෝ ගැන තියාගෙන තමන් සන්තන තියාගන්න කියලා අපි මතක් කරන අවස වහන්සේගේ මහත්යයට තුන්ත්‍රි යාගෙන ඉදින ගති එකින් එක එකින් එක ඔයගොල්ලන්ට මොකටද කියලා දෙන්නේ කියලා තමන්ගේ පැත්තෙන් නිවන් දකින කෙනා මේ ඉන්නේ ගති හදාගත යුතුයි කියන දෙයක්මයි කියලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ ගති ටික තියාගත්තාම නිවන් දකින කෙනෙක් ප්‍රශ්නයක් නැහැ. ඔය ගති ටික නැති එකේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මේ විදිහට ගති ටික හදාගෙන හැමතැනම දේශනා අවශ්‍යදී අරගෙන තමන්ගේ නිවීම විදිහම හදාගන්න කියන එක මතක් කරනවා. නිවන් දැකන වැඩ පිළිවෙලට ආයෙ ප්‍රාණ ගහගෙන පුදුදාකට සීමාවෙ දෙපා සීමාවෙද්ද උගන්නන්නත් පුළුවන්. හොඳ දේ හොඳ දැනකින් ගන්න කිරි සත්‍යයේ කරනවා කියන්නේ ප්‍රශ්නයක් නෑ. මේ පොඩිලා මේක කතාවක් අවශ්‍ය නෑ. මට ඒක ගැලපෙනවා. සුදුසු මට දුක කියවා ගන්න පුළුවන්. මේ සතරට සාපේක්ෂව මේ විදුක දුකට සාපේක්ෂව මේ දුක්ඛාගත සංසාර ප්‍රවත්තුන සාපේක්ෂව අද උපන්න නෙදන්න සුදුසි මට බල කියලා දෙන්න. අපිට බල කියලා දෙන්න කියන දැනුම් ගන්න. මොකද අපි තෝනේ ඉතර තිබෙන නිසා. අපි තෝනේ මානෙ කියන එක නැති කරගන්න නිසා. ඒ වගේ දැනකට අපි හැම තිස්සම උසාවත් ඒකම ඔබලගේ ජීවිත ආශිර්වාදයක් වේ. ඒකම ඔබලගේ විමුක්තිය පිණිස සුදුසු මනසක් හදස් කරලා දෙයි කියන කාරණාව මතක් හොඳයි හැම දිනම සෞඛ්‍ය සාධක සාධක කල්පනා කරගන්න මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අද දවසේ මේ චිත්‍ර කාල වකෝණයේදී ඉගෙනගෙන අද දක්වා බොහෝ වටිනා කුසල ධර්ම රාශියක් අපි සිද්ධ කරගත්තා. මේ සියලුම කුසලයන් විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ වැඩේ දෙමින් මේ පින්වතුන්ට ලෝක සම්ප්‍රසාදන මහා සේවයක් කරන අවසරයි අපේ පින්න ස්වාමීන් වහන්සේ සිපත් කරන සම්මුල සංඝාසේ. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේට නොඑක ආකාරයෙන් ශක්තිය ධෛර්යය දෙමින් විහාරස්ථානයේ වැඩ ඉන්න උච්ච ස්වාමීන් වහන්සේලා සිපත් කරනවා. අපි සිද්ධ කළා වූ සියලුම කුසල ධර්මයන් ගෞරවණීය රුපම් දිනවල සියලුම මහා සංඝරත්නයේ සම්මෝදන් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිතරම නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ඇති වේවා. ස්වාමීන් පින්වත් ස්වාමීන් වහන්සේලා කරන කියන සාසන මාර්ගයට විදියුන් තුන කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනා බෝධි කුතුහලයෙන් සංසෙත්වාගේ ඒ වගේම අපි මේ දින කාල වකවානුවේ සිද්ධ කළ සියලුම කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්තුනවත් මේ පින්තුනි ජීවවල රක්ෂා දිට්ඨාන අධිකීතු මේ විහාරස්ථාන අධිකීතු ශාසන වංශ කර්ත සිද්ධියට මේ පින්මනෝදන් කරමු. දෙවියෝ මේ පින්මනෝදන් කරලා දෙවියන් ජීවිත වඩා වර්ධනය කරගන්න දෙවි පතන බෝධියකින් උතුම්ම සරසෙත්වා කියන ආදාදයක් දෙන්නට ප්‍රාර්ථනා කරමු. මේ වැඩසටහන සිද්ධ කරන්න මුලින්ම විශේෂයෙන්ම මට යෝජනා කළ මුලින්ම වැඩසටහන පවත්වන තැනට කොහොමද යෙදුනේ ඒ අමල්‍යන රජු මහත්මයා ඒ කාන්ති මුතිය ඒ වගේම මෝර ගුණරත් මහත්මයා මුතිය මුල් වෙනවා. ඒ වගේම මාතෘකාවේ අපේ මේ ජාන මහත්ම මානව ප්‍රමාත්‍යයන් මහත්මයෙන් මහත්මයෙන් ගිහිල්ලා දැක්කේ තමයි. ඉතින් මේ විතරම සම්ප්‍රදායෙන් කටයුතු කරන අපේ මේ මුදිතේ පාරිශුද්ධ මුදිතේ අයියාට සුසුම චමෙන් විතර මේ වගේ මේ ක්‍රියාකාරී සත්පුරුෂ කණ්ඩායම නිසා. ඉතින් ඒ ටිකත් ඒ වගේම අපේ කසුම්ල ගැත්මටත් අපේ ශ්‍රියාව තමයි ඉගලවටින් ඒ සියලු දෙනාමත් මේ තින්කමට සහසම්බන්ධ වෙච්ච මේ තින්වත් සියලුම දෙනාමත් ඒ වගේම සිව්පසෙන් අපෝපස්ථාන කළ මේ සියලුම දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරනවා. මේ සෑම දෙනාටම මේ සිද්ධ කුණාව සියලුම කුසල ධර්මය අපි තනන්ත සසල පද සිද්ධ කුණාව සියලු කුසල ධර්මය අනුමෝදන් කරනවා. මේ සියලු දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන් දේව ආශිර්වාදයෙන් තුන්ව සතනන් තුන දෙනෙම පින් ශක්තිය වලින් මේ සෑම දෙනාටම මෙල ජීවිත ගති වන්නා වූ ලෙඩ දුක් කරදර බාධ කපල කදල දුර්මේවා කරන කෙන යහපත් ප්‍රදර්ශයෙන් සම්මුත වේවා. සසල වසනා තුළ සාමි පාසාදී ගීත දුක් දුප්පත් අසන දීනු වහන්සේ පත්මී බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවි සංසිකම් යොරවදාලා වූ උතුම් වජරම නිර්වාණ සංකප්පය අවබෝධ කර ගැනීමට පුණ්‍ය සේවකයන් තුන් වහන්සේ පාරමිතා වේවා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා නමින් අපවත් නෝදාලාගේ සම්බුද්ධ මහන්සියලා සිහිපත් කරනවා.
මේ විහාරස්ථානයේ අපගේ මේ ශාසනාත්මක කුලපරිය අපවත් වෙනවාලා සම්ප්‍රීත මහන්සියලා ඒ වගේ මේ සාසංගම්ජ විද්‍යා උපකාරක සීජනාගේ නම් නැති කාලයක් යනවා ඒ දීපින්න තුන සියලුම දෙනාගේ මුදල් සීපත් කරනවා අපි සිද්ධ කළා වූ සියලුම කුසලයන් නියගිය සියලුම ඥාති සම්මෝදන් කරනවා නේරාවිස්වා එයයි දුක විසින දුකින් නැති දී සපන් මාර්ග කප්පින් එයයි පාත්‍රි රෝධිය කියන උතුම්ම සමසිතවා කරලා ඥාති ඉදම්මේ නාති නමෝතු සුඛිතාමි ඉදම්මේ නාති නමෝතු සුඛිතාමි ඉදම්මේ නාති නමෝතු සුඛිතාමි යෝගීන නිසිරු ජනතුන් කුසලයන් උතුම්මම සම්මානයි සෝමනතරවදිනා දුවාජන සීලසංචමතා පිටායෝ චත්තාරෝ ධම්මා වද්දන් තියායවන් සම්බලං ආයාරෝධ සම්පත්‍ති සර්ව සම්පත්‍ති නීච අතුල නිබ්බාන සම්පත්‍ති නාති සියලුම පින්තුන් දෙපත්ත